එරුවන් සරණයි.
එරුවන් සරණයි. Dr.
Abdulakilang,
long time.
Oh.
Are you alright?
Yes, yes, no problem. I'm here.
ඒක තමයි මම දැක්ක ගොඩක් අනිත් දවස් වලට මම හිතියෙත් නැහැ එන්න හරියට. හරි මම මේ අර පොත් කියවගෙන යනකොට මට ප්‍රශ්න ගොඩක් ඇති වෙනවා. හුඟක් හරියට අමතක වෙනවා. අනිත් එකට යනකොට දැන් මම අහන්න යන ප්‍රශ්න කීපයක් තියෙනවා. එකක් තමයි ඔබතුමා හඳුරන්නේ අවසාන ප්‍රශ්න ඒක කියවද ඇහුවද?
සමහර ඒවා අහනවා. ඉතින් මට ඉතින් එහෙමම මේ සාමුද්‍ර අලුත් දෙයක් කියනවා කියලා මට පේන්නේ නැහැ. පරණ දේවල් ටිකම තමයි තාම දේශනා කරන්න කියලා මට පේන්නේ. ඉතින් ඇයි එහෙම ඇහුවේ? මොකද්ද ප්‍රශ්නේ?
මම ඕපන් වට ඉන්නේ මෙතන. ඒක නිකන් කතාව ප්‍රශ්නයක් වගේ. ඒ කියන්නේ දැන් හාමුදුරුවෝ අලුතෙන් කියන්නේ මෙන්න මේ ගාථාව ගන්නවා. මං හරියට මං කනට ඇහෙන විදියටයි ඒක ලිව්වේ. ඒක නිසා වචන මං කස්ත කරන හැටි වැරදි වෙන්න පුළුවන්. පඨවිම් පඨවිසෝ දිස්වා පඨවිස්මින් නිද්දින්දති නිද්දින්දං විරාජ්‍යති විරාගා විමුජ්ජති විමුක්තස්සින් විමුක්තීති ඥාන හෝති සීනා ජාති සුක්ඛං බ්‍රහ්මචර්යං පතං කරණීයං නාපරං සවමුක් දෙකක් එතකොට කියනවා පටවිය හැටියට යම් කිසි කෙනෙක් දැක්කොත් පටවියේ කලති වෙනවා. තමන්ම කලති වෙන නිසා පටවි ධාතුවේ ඇලෙන්නේ නැහැ. ඇලෙන්නේ නැති නිසා තමන් පටවි ධාතුවෙන් මිදෙනවා. මෙදුනහම නුවණක් එනවා. මිදුන්නා කියන ඔය ටික කියලා උන්වහන්සේ ජනවා මිනිසුන්ට කියනවා මේක තමයි එකම මඟ. මේ තමයි එකම මඟ. මගේ පස්සෙන් එන්න එපා. මේක වෙන විදියකට ඕනනම් වගේ මම මේක පරිේෂණ කරලා හොයාගත්තා. පරිේෂණයක් මම සෝවාන් වෙලා නැහැ. ඒකවත් තේරුම් ගන්න පුළුවන්. ඇයි සහ අමුතු නමක් හිටියානේ ආශ්‍රක බුදුහාමුදුරුවෝ කාලේ ඉඳලා මේ විපස්සතය හොඳටම දැනගෙන සෝවාන් වුණේ නැති බුදුහාමුදුරුවෝ ඒකේ ලොකෝකම කිව්වනේ මොඩයා කියලා වගේ කතාවක් ඉදන්තු. ඒ වගේ මට ඒක හිතන්න පුළුවන්. නමුත් මේ ඒක නෙමේ. ඒකත් ඒ හාමුදුරුවෝ කියන්නේ
සූත්‍රේ වරදක් නැහැ.
ඔව් හරි. ඒක හරි. ඒක බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ ඒක ඔතනනේ පැටලිල්ල ඉන්නේ.
ඔව්.
ඒකත් කියන්නේ දැන් රූපයක් Taman ඉදිරියට එනකොට ඒක අර මේ ඒක තමන්ගේ අර මේ පටවිසි මේකෙන් මොකද ඒක පටවිය හැටියට දකින්න කියලා මේ උපාදාය රූපයයි ඕකේ පතිත වෙලා තියෙන එක තමයි කෙටින් කියනවා නම් කියන්න තියෙන්නේ. ඉතින් කියනවා ඒ විදිහට කරන්න කියලා.
නෑ ඒ විස්තර කිරීම සූත්‍රේ තියෙන එක නෙවෙයිනේ. සූත්‍රේ තියෙන්නේ පටවින් පටවිතෝ දිස්සා පටවිය විදිහට දැකලා පතවියේ කල කිරෙනවා කියලානේ
කියන්නේ. ඔව්.
නෑ. එතකොට ඒක අපි ගන්න ඕන. එතකොට මෙච්චර කල් අපි පතවිය කියලා දෙයක් තියනවා කියලා හිතන් හිටියට දැන් නුවණක් එනවා. ඔකත් අවිද්‍යාවෙන් පනවපු එකක් කියලා.
හරි.
ඒක මං ඔය තවලේසි වෙන්න කියන්නේ අර වතුරේ හදපු බල්ලෙක් වගේ කියලා. එදාට මොකද වෙන්නේ? එහෙම දැක්කොත් ඒක ගැන කලකිරෙනවා. ඇත්තර කල් මෝඩ කමටනේ ඔක හදාගෙන හිටියේ.
එතකොට මේ පැත්තටයි යන්න තියෙන්නේ නේද?
ඔව්. මට නම් තේින්නේ ඒක තමයි ඒ සූත්‍රේ තියෙන්නේ. ඉතින්
එතකොට මේ පැත්ත හාමුදුරුවන්ට වැරදිලා නේද එහෙමනම්?
ඔව් ඒ කියන එකේ නම් අඩුවක් තියෙනවා. ඉතින් ඒ ලෝකෙට අයිතිපත් වෙන්නේ කියන්නේ දැන් අපිට අර තේරුම හරිම පැහැදිලි. කලකිරෙන්න නම් මේ මෝඩකමට හිටියා කියලා තේරුම් ගත්තොත් නේ කලකිරෙන්නේ.
ඔව් මේ විදිහට මොලේ ගත්තා. නැහැ මේ පතවියයි කියලා.
ඔව් නැත්තම් කලකිරෙන්නේ කොහොමද? නෑ අපි අර බල්ලා වගේ රැවටිලා හිටියා කිව්වොත් අපි ගැනම කලකිරීමක් එනව නේද?
විශාලම.
ඒක තමයි නිබ්බිදාව. කලකිරෙනවා. දැන් ඔය කතා කිව්වට කලකිරෙන්න හේතුවක් නෑ.
ඔව්. එතකොට ඒ ළඟට කියනවන්නේ මේක මෙහෙමමයි. මේ විදිහට කරන්න ඔබ ගමන යනවා ඒක වැරදීනේ බුදුහාමුදුරුවත් එහෙම කියන්නේ නැහැ නේ නේද?
ඒකයි තින් නුවණින් අහන්න ඕනේ. සූත්‍රයේ තියෙන ටික අපිට නුවණින් ඇහුවාම ඕ ඇත්ත පේනවා. ඉතින් ඒක මේ කවුරුත් කිව්වට පිළිගන්න අවශ්‍ය නැහැ නේ. සාමත ගලපලා බලන්නනේ කියන්නේ.
ඔව්.
ඉතින් මට නම් අර විදිහට ගලපුවාම කිසිම ප්‍රශ්නයක් නැහැ. කලකිරෙන්න හේතුව මොඩකමට ඔක පැනෙව්වා කියන එක. ඊට වඩා කලකිරෙන්න හේතුවක් නම් මට පේන්නේ
නැහැ. මට හිතන්න බැහැ මේක මම විවෘතව හිතියේ. ඔව්. නම් ප්‍රොකේනකේ කොනක් තියෙනවද? අපිට තව එකක් තියෙන එකට එන්නේ ඉස්සරවලා කියන විඥානය. මට තියෙන විශේෂම මේක තමයි මේ විඥානය.
ඔව්.
විඥානය මෙතන කියනවා මම මේ කියවගෙන යනු මනසේ මායාව.
ඔව්.
ඒක හරි කාලාරපාලම සූත්‍රයේ කියනවා.
ඔව්.
එතන කතා කරනවා මේ දියසුලි ගැන.
ඒ
දියසුලි ගැන කතා කරනකොට මායාත්මක ස්වභාවයක් විඥානය තුළ ඇතයි බුදුරජාණන් වහන්සේ වදාළේ. යමක් පිළිඳිනු කිරීමේ ප්‍රත්‍යවේක්ෂණ හැකියාව. විඥානය තුළ ඇති දැවීම. හැඩපතක් මෙන් කන්ද පිටකය පිළිබිඳු කරන.
හරි.
අස්වන ස්කන්ධයේ වශයෙන් පිළිබිඳු වන්නේ විඥානය මෙය. මේ හැදවෙන්න කායාවකි. විඥානය තමා වෙත්ම හැරී බලන්නේ ප්‍රත්‍ය වේක්ෂ කරන්නේ ආත්ම සංඥාවෙනි. ඕකේ දියසුලියේ අතර
ඒක ඉතින් දියසුලිය උපමාවක් නේ. හාමුදුරුවෝ දියසුලිය විස්තර කරනකොට පෙන්නවා දියසුලිය කියන්නේ මේ 아무තු දෙයක් නෙමේ වතුරේම කොටසක්. වතුරමනේ. දැන් වතුරේ මොනවා හරි තියනවා කියලා පෙන්වන්න ගතියක් තමයි දියසුලිය කියන්නේ. ඇත්තටම ගත්තොත් දියසුලිය කියලා 아무තු දෙයක් නෙමේ ඒකත් වතුරමයි. නේද?
ඔව් හරි.
ඒ වගේ ස්වභාවයක්. ඒකට විඥාණයෙන් පිළිබිඹු කරනවා. විඥාණය කණ්ණාඩිය වගේනේ. ඒකට කණ්ණාඩිය එක එක ඒවා පිළිබිඹු වෙනවා. එහෙම පිළිබිඹු කරලා පිළිබිඹු වෙන්නේ ඇත්තටම අර රූප වේදනා සංඥා සංකාරනේ. ඉතුරු විඥාණය රැන්නේ ඉතුරු හතරනේ. ඔව් ඒ හතර
පැහැදිලි නෑ. මට පැහැදිලි නෑ ඔය පිට.
ඒ හතර තියනවා කියන්නේ කවුද විඥානෙනේ කියන්නේ අපිට? රූපයක් තියනවා කියන්නේ විඥානෙනේ.
ඔව් හරි.
ඒකයි විඥානේ පිළිබිඹුවක් කියන්නේ.
ආහහ.
හරි. නැතුව මේ එළියේ තියෙන එකක් නෙමෙයි විඥානෙම හදාගන්න දෙයක් විඥානෙම අපිට පෙන්වුම් කරනවා රූපය කියලා. වේදනාව කියලත් ඒ විදිහමයි. සංඥාව කියලත් ඒ විදිහමයි. සංකාරය කියලත් ඒ විදිහමයි. හැබැයි ඔය හතරට මුලා වෙනකොට අපිට විඥානය කියලා දෙයක්ත් නිකන් දෙයක් වෙලා පේනවා. මේක විඥානෙම කරපු මායාව. දැන් ಜಾති පහක්ම තියනවා කියලා නිකන් බාර ගන්න ගතියකට එනවා.
හිතන්නේ කොහොමද ඒ විඥානයම එතන සම්බන්ධෙ මොකක්ද?
සම්බන්ධයක් නැහැ. හිතේ අපි මෝඩකමට හිතනවා මේ විඥාන කියලා වෙනම කෙනෙක් ඉන්නවා, රූපය කියලා වෙනම දෙයක් තියෙනවා, මේ වේදනාව කියලා වෙනම එකක් තියෙනවා. මම වෙන් කරගන්නවනේ. එහෙම වෙන් කරන්න පුළුවන් හැකියාවක් නැහැ. අර වතුරේ තියෙන දියසුලිය, දියසුලිය කිව්වත්, වතුර කිව්වත් ඕක එකමයි. එහෙම වෙන් කරගන්න බෑ දෙයක් කරලා. හරි.
එතකොට කියනවානේ දැන් එකතනක කියනවා දැන් බල්ලෙක් ඒ දන්දහරහා යනකොට නිකන් ආපසු බලනවා. බලනකොට එතන දිගේ තියෙන රූපය පේනවා කියලා.
ඔව්.
එතකොට
බලන හින්දානේ පේන්නේ. බලන හින්දා පේනවා. බැලුවේ නැත්නම් පේන්නේ
නැහැ. එතන කියන්නේ ආයතනයක් උපදින එකද?
ඔව්. ඒ බැලීම තුල තමයි ওই ಜಾති පහ හදාගන්න.
ආ
වතුරේ නම් මොකක්ද වෙලා පොඩ්ඩක් කරකෙන්න ගන්නවා. එතකොට ඔන්න දියසුලියක් හැදෙනවා. එතකොට දියසුලිය දැන් දෙයක් කරලා අපි දාරගන්නේ වතුර කියලා නෙමෙයි. දියසුලිය කියලා වෙනම දෙයක් හදනවා. නේද? ඔව්. ඒ වගේ බල්ලා ඡායාව දකිනකොට දැන් බල්ලෙක්ව හදනවා. එයාට ඒක ඩාර ගැනීම තුළ බල්ලව දැනගන්න විඥානිකුත් ඉන්නවා. විඥානේම බල්ලව හදලා ඊළඟට බල්ල දැනගන්න විඥානයක් කියලා තවත් දෙයක් හදාගන්නවා. රූපේ හැදී විඥානෙන්මනේ.
ඔව් හරි.
එතන මුලා වෙනකොට නෑ රූපයක් එළියේ තියනවා කියලා මුලා වෙනකොට වෙන්නේ ඒ රූප දැනගන්න විඥානිකුත් මුලාවෙන් හදාගන්නවා.
හරි.
ඒක මුලින්ම විඥානේ බල්ලෙක් හදපු හින්දානේ. ඔක්කොම ටික උනේ.
ඔව්.
ඒක පේන්නේ නෑ මුලින් විඥානෙන්ම රූපයක් පිළිඹු කළා කියන එක පේන්නේ නෑ.
එතන තියෙන්නේ මේ මොඩකම.
ඔව්. අවිද්‍යාවමයි.
අවිද්‍යාවමයි. හරි.
ඒ ජාති තහම හටගන්නේ අවිද්‍යාව මත.
ඊළඟට මම මේ කරගෙන යනකොට මට පේන මම ස්ථිර තත්වයකට ස්ථිර දැකීමකට මම හිතනවා. ඒක මේ හાર્ඩ්වුඩ් වගේ මම ආවේ ඒක තැනකට. ඒ කියන්නේ දැන් අපි රූපය ගැන කතා කරනවානේ. ඒ කතා කරාට රූප නාම රූප කිව්වට මට කොතනකවත් රූපයක් අහුවෙන්නේ නැහැ. ඒ කියන්නේ දිත්තේ දිත්තමත් නම් කිව්වනම් එහෙම නැත්නම් දැන් යම් කිසි රූපයක් ඇසට ගැටුණනම් කනකට ගැටුණනම් එහෙම ඒක එතනම හේතු නිරුද්ධ වෙනකොට ඵලයක් නිරුද්ධ වෙලා. එතකොට දැන් ඒ ඵලය උනේ ඒ ගැටීම නිසා කොයි ආයතනට ගැටුණත් ඵලය වෙන්නේ පස්ස වේදනා සංඥා සංඛාර නිසා ඒකත් ඒ එක්කම නැති වුණා. එතකොට ඔතන මම සටන් කරන්නේ හැමතැනම තියෙන සංඥා විතරමයි. රූපයක් ගැන කතා කරන්න බෑ. ඔක්කොම තියෙන්නේ සංඥා. ඒක නිසා අපි නේව සංඥා නා සංඥා නේව දැකපු එකනට තියෙන්නේ නිවනේ කියලා සංඥාවක් කියන බව. එතකොට සංඥා ලෝකයක තමයි අපි ජීවත් වෙන්නේ. සංඥා මැද රූප මැද නෙමෙයි නේද? රූපයක් අපිට කවදාවත් හම් වෙලා නැහැ.
රූපය පිරිසිඳ දකිනකොට එන නුවණක් තමයි රූපය ඉක්මවා යනවා. රූපයක් පිහිටන්නේ.
ආ රූපයක් ඉක්මවා යනවායි කියන්නේ රූපයක් නැති බව දකිනවා.
ඔව්. මෙච්චර කල් මෝඩකමට රූපයක් හදාගෙන ඇසුරු කරලා. එතකොට තමයි කලකිරෙන්නේ රූපය ගැන. මොන මෝඩකමටද මෙච්චර කල් මේ රූපයක් තියනවා කියලා ඇලුනේ ගැටුනේ. අකර වතුරේ හදපු බල්ලෙක් වගේනේ.
සම්පූර්ණයෙන්ම ඊටත් අම්සයිනේ.
එතකොට තමන් ගැනම කලකිරෙනව නේද? මගේ කොච්චර මෝඩකමත් මේ ලෝකයක් හදාගත්තේ කියන එක. සුපලෝක.
දැන් මන්ට මම දකින්නවා මෙහෙම දැන් සිතුවිලි එනවනම් ඒක යාන්තම් ඒ රූප මාත්‍රයක් තියෙනුනේ සංඥා මාත්‍රයක් තියෙනවා. එතකොට ඊට වැඩි දෙයක් කවදාවත් අපේ ළඟ නැහැ.
ඒ අවබෝධය එන්නේ කායනුපස්සනාව වැඩෙනකොට. කායනුපස්සනාව කියන්නේ අජ්ජත් රූපේ බහිද්ද රූපේ ගැන බලන්න කියනවනේ. මොනවාද බලන්න කියන්නේ? සමුදය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති. එතන සමුදය බලනකොට තමයි පේන්නේ මේ 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 මෝඩකමතනේ ඔක හදාගෙන තියෙන්නේ. මෝඩකම නැත්තම් ඔහොම දෙයක් පැනවෙන්නේ නැහැ.
ඒ වන් මම හිතනවා මට කියන්න මම දන්නවා. පේන්නේ නැහැනේ.
ඒ පේන්නේ ඒ දකින්නේ නැත් ඉතින් කායනුපස්සනාව වැඩිලා මදි කියන එකනේ.
හොඳටම මදි නේ.
ආ ඒතර කායනුපස්සනාව දීලා තියෙන්නේ රූපය තියෙන කෙනාට රූපයේ ඇත්ත දකින්න. ඒ වැඩ පිළිවෙලනේ. ඒකේ ප්‍රතිඵලය තමයි අනිශ්චිතෝ ච විහෙරති නචකෙන් කි ලෝකේ උපාදීයති. නේද?
එතකොට වඩන්න කියන්නේ කායanusasanaෙන් කොයි කොටසද?
වඩන්න කියන්නේ මොකද්ද? ධර්මත්තානි සමුදය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති වය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති. සමුදය දකිනින් ඉන්න වය දකිනින් ඉන්නනේ කියන්නේ. සමුදේ කියනකොට අපි තේරුම් ගන්න ඕන බුදුහාමුදුරුවෝ සමුදේ පෙන්වන්නේ තමන් තුලින් කියලා. ආයතන තුලින් කියලා. බාහිරෙන් නෙවෙයි. ඒක ආයතන පැත්තෙන් සමුදේ දැක්කොත් පේනවා මේ ආයතන මුලාවක් නිසාමයි මෙච්චර කල් රූපයක් පනෝගෙන ඇසුරු කළේ. අන්න ඒකට කලකිරුලා ඇසුරු කරන්නේ නැතුව ඉන්න අනිශ්චිතව ච විහෙරති වෙනවා. අත්තිකායෝතිය 50 සතිපත්තිපත්තිකා හොති. පනවගත්තු කයක් ඇත කියලා සිහිය පිහිටලා හිටිනවා.
අය ඒක කරන තරමටමයි ඒක වැදෙන්නේ.
හරි ඒකනේ ඒක කරන්න කියලා තියෙන්නේ. ඒ රූපේ මුලා වෙලා ඉන්න කෙනාට රූපේ ඇත්ත දකින්න දීපු වැඩපිළිවෙල කායනුපස්සනාව. අපි තාම රූපෙට අහු වෙනවා කියන්නේ කායනුපස්සනාව එදිලා මදි කියන එකනේ.
ඒක
හරි ඒක හරි. දැන් සතිපට්ඨානේ වඩනවා කියන්නේ සමුදේ වය බලන එක. ඒ කොටසට තමයි සතිපට්ඨාන භාවනාව කියන්නේ.
ඒක ඇතිද?
ඇති. ඇති කියන්නේ එතන ඔක්කොම සිද්ධ වෙනවා. හැබැයි සමුදේ තමන් තුලින් කියන තැනට එන්න ඕනේ. එළියෙන් හොයලා හරියන්නේ නැහැ. රූප හැදුනේ සතර මහා ධාතුයෙන් හරි ආහාර වලින් හරි කියලා හරියන්නේ නැහැ. ඈ අවිද්‍යාවෙන් ආයතන මුලා වෙන විરૂප හැදුවේ කියන එක දකිනවා.
අවිද්‍යාවයි දැක ගන්න ඕනනේ.
ඔව්. ඒ අවිද්‍යාව දුරු කරන වැඩපිළිවෙල නෙමේක. ඒතකොට ඒ එතන තමයි ප්‍රතිච්ඡ සමුප්පාදේ තියෙන්නේ. මේ ඇතිකල් මේ වේ මේ නැත්තම් මෙහෙම වෙන්න බෑ. අවිද්‍යාව තියෙනකන් රූප තියෙනවා. අවිද්‍යාව නැත්තම් රූප තියෙන්න බෑ. පිටින්න බෑ. ඒකයි ප්‍රතිච්ඡ සමුප්පාදේ.
ඒ පටිච්ච සමුප්පන්න පටිච්ච සමුප්පාද දෙක වෙන් කරලා ගන්නකොට හොඳට වැටහීමක් එනවා තමයි. එතකොට මෙන්න මේ වචන ටික ගත්තාම මං සක්කාය දිට්ඨිය හරි දිට්ඨි.
ආ සක්කාය දිට්ඨිය තියෙන්නේ රානන්ද සූත්‍රයෙන් කියලා තියෙන්නේ.
ඔව්.
උපාදාය අස්මීති හෝති නො අනුපාදාය. අසුරු කළොත් මම වෙමි. ඇසුරු නොකරගෙන නෙවෙයි. කිංච උපාද මනෝ ඇසුරු කළොත්ද රූපං උපාදාය. රූපේ ඇසුරු කළොත් මම ඉන්නවා. රූපේ ඇසුරු කළේ නැත්තම් මම ඉන්න පුළුවන්ද? ඒක තමයි ඔතන තියෙනවා ඒ ටික.
ඒකත් මට පේනවා මේ වචන ටික අන්න මේ සක්කාය එහෙම නැත්තම් දිට්ඨි කිව්වත් ප්‍රපංච කිව්වත් අස්ස කිව්වත් සංඥා කිව්වත් ඕවයි කහ වසීරම එක මායාවක් නෙමෙයිද?
මායාව තමයි. අවිද්‍යාව තියනකන් තමයි ඔක්කොම. අවිද්‍යාව නැති වුණොත් ඒකක්වත් නැහැ. අර්ථය ඉතින් පොඩි පොඩි වෙනස්කම් තියෙනවා. ඒ මොකක් හරි දෙයක් තියෙනකොට ඒක ගැනනේ ඔය විස්තර කරන්නේ. ඉතින් දෙයක් නැහැ මේ අවිද්‍යාවෙන් නම්. ඒක ගැන කියන කොම ටික නිරුද්ධ වෙනවා විද්‍යාව නැති වෙනකොට. දැන් සක්කාය දිට්ඨිය රූපේ නිසානම් තියෙන්නේ. රූපේ පිහිටන්නේ නැතිකොට සක්කාය දිට්ඨිය කොහෙද හිටින්නේ?
හිටින්න තරක් නැහැ.
ඔව්. ඒක තමයි එන්න ඕන ඉතින්. ඒකත් අපි මේ කරන්නේ සක්කාය දිට්ඨිය දුරු වෙන මාර්ගයක්. මේ රූපේ තියාගෙන සක්කාය දිට්ඨිය දුරු වෙනවා කිව්වොත් ඒක වෙන්න බෑ. ගොඩක් අය කරන්න හදන්නේ ඒකනේ. රූපය මම නෙවෙයි, මගේ නෙවෙයි, මගේ ආත්මෙ නෙවෙයි කියන්නනේ හදන්නේ. ඔව්. දැන් අපි පෙන්වන්නේ එහෙම නෙමෙයි. රූපය තියෙන්නේ මෝඩකමතන. මෝඩකම නැත්තම් රූපයක් උපදින්නේ නැහැ. අවිද්‍යාව නැත්තම් රූපයක් උපදින්නේ නැහැ. ඒ උපදුන්නේ නැත්තම් කොහෙද සක්කාය දිට්ඨිය තියෙන්නේ? එතකොට මම නොවන රූපයක් ඉතුරු වෙනවා නෙවෙයි. අපි රූපයෙන්ම හැතර වෙනවා. කියන්නේ සතර මහා ධාතුව ඉතුරු කරගන්නේ. ඒක තමයි
කියන්නේ උපද්දගෙනයි මේක දකින්ව හොඳටම මේ දැකීමක් එන උපද්දගෙන තමයි කොහොම කරන්නේ කියන එක. නමුත් මට මේ පසුබට වීමක් මේ දවස් දෙක තුනේ තිබුණා. මොකද මට මේ ඵලයක් එච්චර මගේ දියුණුවක් ඉදිරියට යෑමට සමහර වෙලාවට එහෙම සක් වෙනවා. අර ඒ දැන් ඔබතුමා කියවනේ අර කය ගැනම එක් කරන්නේ කියලා ආයිසල හැත්තෙන්න කියනවා.
හොඳට ඉතින් අජ්ජත්ත කයටත් බලන්න ඕන, බහිද්ද කයටත් බලන්න ඕන නේද? සමුදේ
බහිද්ද කයක් ගැන මම හොයන් හෙව්වේ නෑ.
බහිද්ද කියන්නේ එළියේ තියෙන රූප. ඇහෙන් දකින රූප එළියේ තියෙනවද?
නැහනේ, ඇහැට රූප පේන්නේ
නෑනේ. ඒක තමයි බහිද්ද කය ගැන සමුදේ බලනවා කියන්නේ. එළිය රූපයක් තිබුණත් ඔක කර වතුරේ හදපු බල්ලෙක් වගේ ඉන්නේ කියලා නුවණ එනවා. ඒක තමයි මේ බහිද්ද රූපේ සමුදය වය දකින්නේ. ඒ වගේ තමන්ගේ ශරීරය ගැන බලනවා නම් අජ්ජත් රූපේ මේ විදිහටම බලනවා සමුදය වය. ආයතන මුලා වෙන්නේ ওই කය හැදුවේ. හිතෙන් හදලා එළියෙන් තියලා.
සඤ්ඤා ලෝකයක ජීවත් වෙන බව, ඒ සඤ්ඤා කියන්නේ ඉතින් සඤ්ඤාවක් ගන්න අර මේ ඇතින් පේන රූපයක් වගේ, කියන්නේ පේන ඇස් දෙක පියාගත්තම පේන සතහනක්, ඒ සතහනක් පැහැදිලි නෑනේ. අන්න ඒ වගේ සඤ්ඤාවක් තමයි මේ නැතුම නැසන්නේ කියන ගතියක්.
සඤ්ඤාවක් නම් දැනගත්තේ සඤ්ඤාව හැදුවේ කවුද?
ඔය එක හරියට අපස්සට යනකොට පේනවනේ අර පස්සේ නිසා ප්‍රපංච පස්ස ප්‍රපංච
නේද? මොකක් නිසා හරි සංඥාව හැදුවේ කවුද? හිත නේද?
හිත හදන්නේ. ඔව්.
ඒ හිතෙන් හදපුව කොහොමත් එළිය තියෙන්න බෑ.
ඒක තමයි.
ඒ තමයි මිරිඟු කියන්නේ.
මිරිඟුවක් දකින්න දැන් කියන්නේ මෝඩකමට වාගේ දකින්න මිරිඟුවක් අපිට පේනවානේ.
ඔව්.
ඒකකොට මේ මන ආයතනය මන මිරිඟුවක්ද?
ඒ පේන ස්වභාවය මිරිඟුව. දැයිතෙන්ට ගියක්මකුත් නැහැ. මිරිඟුව කියන්නේ වතුර වගේ පේනවනේ.
ඔව්.
දැයිතෙන්ට ගියොත් වතුර හම්බ වෙන්නේ නැහනේ. හිතේ පේන ස්වභාවය, හිතට පේන ස්වභාවය එතකොට මිරිඟුව සංඥාව. තියනවා වගේ පෙන්නවට තියනව නෙවෙයි. පෙන්නන්නේ ඇයි කියලා ඒක වෙනම කතාවක්. දැන් ඉස්සෙල්ලා සංඥාව මිරිඟුවක් බව තේරුම් ගන්න ඕනනේ.
ඔව් ඒක හරි. ඒක හොඳටම වැටහෙනවා. එසෙන්ට එනකම් හොඳටම වැටහෙනවා. නමුත් අර මේ මට වැටහෙන්නේ නැති මනස කොහොමද මේ
සංඥාව හදන්නේ?
සංඥාව හදන්නේ කොහොමද මනසේ? කියන්නේ මොකද? මොකද මේකට විඥානය හටගත්තාම මේ සත්පුජ්‍යල භාවයක් දෙන්නේ මොකද්ද කියන එක යක්කී හිතේ මගේ තියෙනවා. ඇයි කියන එක.
ඒක ඉස්සෙල්ලා සංඥාවෙන් නෙමෙයි රූපෙන් හිතන්නකෝ. දැන් අපිට රූපයක් තිබුණොත් හිතනවනේ සත්පුජ්‍යල සංඥාවක් නේද? පණ නැති රූපයක් එළිය තිබුණත් දැන් ඒ රූපේ දැනගන්න මම ඇවිල්ලානේ.
ඔව්. ද්වයතාවය නේද? ද්වයතාවය තියෙන මම ඉන්නවා අතන මේක තියෙනවා. හරි.
ඔව්. එතකොට ඒ මම කියන එක එනවා රූපයක් තිබුණොත්. දැන් අපි සංඥාව මිරිඟුවක් කියලා දැක්ක රූපයක් හදන්නේ
නැහැ.
නැහැ. අත රූපයක් හදන එක ඉස්සෙල්ලා ඒක නවත්තන්නකෝ. නවත්තන්න කියන එක ඇත්ත පෙන්වන්නකෝ. ඒ සංඥාව දැම්ම නැති කරන්න යන්න ඕනේ නැහැ. දැනට සංඥාව මිරිඟුවක් කියන එක විතරක් පෙන්වලා දෙන්න.
ඒක කරනවා. අනේ මේ තරවන්න එපා. මම එහෙම කියනවට මොකද? විෂයෙමයි දන්න දෙ මේ ඒ ටික පැටේනවා. මනසේ කියන්නේ මොකද්ද? එතන තියෙන දෙයක් වෙන්න බෑනේ.
මනස කියන්නේ මායාවක්ම තමයි. ඉතින් ඒක දැන් එකපාරට තේරෙන්නේ නැහැ. ඒකයි මම කියන්නේ. ඒක තේරුම් ගන්න දවසක් එයි. දැනට මනස කියලා අපි දෙයක් හදාගෙන ඉන්නවා. ඒ වුණාට එහෙම දෙයක්වත් නැහැ. ඒ සත්‍ය විද්‍යාවෙන්ම කරපු දෙයක් ඉතින්. ඒක එකපාරට ඉතින් තේින්නේ නැහැ අපිට. ඇයි අපේ අනිත් කෙලෙස් ටික තාම බලවත්නේ. එතකොට ඉස්සෙල්ලා අර බාහිර ලෝකේ හදන කෙලෙස් ටික කඩා ගන්න ඕන. ඒක කැඩුන දවසට ඔන්න මනස දකින්න තරම් හිත හුඟක් පිරිසිදුයි.
දැන් මමත්වය නැති වුණු දවසට මනස නැති වෙනවද?
නෑ, මේ කියන්නේ සක්කාය දිට්ඨිය කැඩුනට මනස නැති වෙන්නේ නෑ. මොකද අවිද්‍යාව දුරු වෙලා නෑනේ.
නැ මම
හන්නේ
දැන් මම
කියන එක
රහත් වෙනකම්
තියෙනවන්නේ. ඔව්. ඒක තමයි. දැන් සෝවන් වෙනකොට ඔක දුරු වෙන්නේ නැහැ. රහත් වෙනකොට තමයි මනසෙනුත් මිදෙන්නේ.
ආ මනසෙ මිදෙනවා.
ඔව්. ඒකත් මුලාවෙන් හදපු එකක් කියලා පේනවනේ.
හරි.
නැත්තම් අපි දැන් කාම ලෝකෙන් මිදුණාට රූප ලෝකේ, අරූප ලෝකේ වට අහු
වෙනවනේ.
ඒක සියුම් කෙලෙස්. අපි දැන් කාම ලෝකේ කෙලස් ටික කඩන්න නැතුව අරූප ලෝකේ කෙලස් කඩන්න උත්සාහ කළා. ඒක හරියන්නේ නැහැ. තේරෙනවද?
ඔව්, හොඳටම තේරෙනවා. නමුත් අර අවශ්‍යතාවයක් තියෙනුනේ
ඒක
මොකක්ද කියලා දැනගන්න.
ඒක දැනුමට පියාගන්න. ඉතින් මේ තුන් භූමියම කෙලස් මතයි. අරූප අවචර මත්තමත් කෙලස් මතයි. රහතන් වහන්සේ කියන්නේ අපරියාපන්නනේ. ලෝක ලෝක තුනටම අහු වෙන්නේ නැහැ. එකන ආයතන හයටම අහු වෙන්නේ නැහැ. මනසත් එක්කම සලායතනෙන්න මිදෙනවා. ඇයි සලායතන අවිද්‍යාව මතනේ
තියෙන්නේ?
හ්ම්. මනසත් අයිති යතෙන්ට. හැබැයි ඒක සියුම් මට්ටමක් හින්දා අපිට එකපාරට මනස නැති කරන්න බෑ. දැනට නැති කරන්න ගියත් මොකුත් නැහැ කියන උච්ඡේදවාදයට වැටෙනවා.
ඔව්.
ඒක නේද නුවණට තියා ගන්නවා මෙතෙන්ට යන්න ඕන. ඒ වුණාට අපේ කෙලෙස් බලවත් වෙනද තාම අපිට ඒක අහු වෙන්නේ නැහැ.
මම කොහොමත් නැති කරන්න බලන්නවට වඩා ඇයි කියනවනේ දැන්
නැති කරන්න නෙමෙයි අපි බලන්නේ හටගත්තේ කොහොමද කියලා පෙන්වලා දෙන්න.
ඒක තමයි මම බලන්නේ. ඒකේ හේතු හේතුඵල ධර්මය දැක ගන්න බලනවා මිසක් මම නැති කරන්න එහෙම
හම්බෙන්නේ. ඒක තමයි. දැන් ඔන්න දැන් අර වතුරට බිලා මුලා වෙලා ඉන්න බල්ලට බල්ලෙක් නෑ කියන්න ගියොත් ඌට අත්‍යවබෝධ වෙන්නේ නෑනේ. අපි පෙන්වන්න ඕන මෙන්න මේ හේතු නිසායි බල්ලෙක් ඉන්නවා කියන්නේ. මෙන්න මේ හේතු නිසායි බල්ලෙක් ඉන්නවා කියන්නේ. ඔක දකින්නකොට දකින්නකොට පේනවා ඒ හේතු යදුන් නැත්තම් එහෙනම් බල්ලෙක් උපදින්නේ නෑනේ. අන්න එනවනයි ගන්න ඕන.
ඔතනමයි ඉන්න ඕන නේද?
ඔව්. ඒක ඉතින් අපි අර අනිත් පැත්තටම අපි ඉන්න හින්දා ඔක නැවත නැවත මතක් කර කර දෙන්න ඕන. ඒක තමයි භාවිතා බහුලී කතාව කියන්නේ. භාවිතා කරන්න බහුලව භාවිතා කරන්න. මේක ඇත්ත කියලා වැටහෙනවනම්
ඒක ඇත්ත කියලා හොඳටම වැටහෙනවා. හොඳටම මං හිතන්නේ හොඳටම මං කියන හැටි මට හිතෙනවා හොඳටම වැටහෙනවා කියලා. අර මේ වටා පිටාවට එකතු කරපු දේවල් නිසා හැපලෙන ගතියක් එනවනේ.
ඒක හරි. එහෙම ගතියක් තියෙනවා. ඉතින් ඒ හින්දානේ ධන අහන්න සාකච්ඡා කරන්න කියලා නිතර කියන්නේ. පැටලිලි විහා ගන්න ඕන.
මොකද එක එක භාවනා වලට යන්නේ නැති වෙනකොට මට හිතෙනවා මගේ ඒ පැති වල අඩුවක් තියනවාද කියලා. දැන් අනුපස්සනාවත් එක්ක ඔය විදිහට සමුදය අත්ංගමේ හරියට දැක ගන්නවා නිරෝධය. දැක්නවනම් එතනින් ගොඩ වෙන්න පුළුවන් කියන එකයි බුදුහාම කියන්නේ නේද?
ඔව්, එහෙම තමයි. ඉතින් මට නම් මේ දහම පේන්නේ ওই විදිහට. ඒක මං කිව්වට පිළිගන්න එපා. ඒක මේ කරලා බලන්න.
නෑ නෑ නෑ. ඒක ඔව් මම කිව්වනේ විවෘතේ ඉන්න
බලනවා කියලා. ඔව් ඔව්. දැන් මම කියන්නේ මේ අනිත් ඒවා අහන්න එපා කියලා. ඒවත් අහන්න ප්‍රශ්නයක් නෑ. ඔකට ගියා ප්‍රායෝගිකව කරන ගමන් ඒවත් අහන්න. එතකොට ඒවා ඒවයි අඩුවක් තිබුණත් අඩුයි කියලා තේරෙයි. නේද?
හොයි දැක්ක. ඒකත් අර මංකඩවල හාමුදුරුවන්ගේ ධර්මය නම් හොඳට එහන්තර හුඟතුරට මට උදව් වුණා.
ඒක හරේ. මටත් උදව් වුණා. එහෙනම් උදව් වුණා කියලා ඉතින් අපි එක තැනක හිර වෙලා ඉන්න බෑනේ.
නෑ නෑ ඉතින් හොඳටම හිරවීමක් වෙනවානේ මම බැලුවා මේ එන දේවල් වලට මේක පටවිසිය කිය හිතන්න පුළුවන්ද කියලා.
ඔව්. ඒක
ලාස්ට් පුළුවන්කමක් නෑ එහෙම.
හරි ඉතින් ඒ ආයතන මුලාවකින්මනේ පටවියක් පනවන්නේ.
පනවන්නේ ආයතන මුලාවකින් ඒක හරි.
ඔව් ඒක පටවියත් අපි සමුදේ දකින්න ඕන. බුදුහාඳුර වෙන්නේ මේකනේ. එතකොට තමයි පටවිය පිරිසිඳ දකින්නේ. පටවියෙන් පටවි චෝදිස්වා. පටවිය පටවිය විදිහටම දැක්ක දවසට පටවිය කලකිරෙනා මෙච්චර කල් ගත්තු පටවිය. අපි වරැට්ටුවා නේද කියලා.
ඒ පටවිය ගැන මම ඉස්සර දවසක අවුරුදු දෙකක් විතර කලින් බලාගෙන යනකොට මට හැරිම පිළිකුලක් ආවා ඒ වෙලාවේ. මේ ධාතු හතර ගැන විශාල පිළිකුලක් ඇවිල්ලා මම මේ අර ප්‍රොෆෙසර් කෙනෙක් කතා කරානේ කලන මිතුරෝ වලට ඉස්සර කාලේ. ඒ අත්‍යක මං ඩිස්කස් කරා. අනේ මේ සාරිපුත්ත මහ රහතන් වහන්සේ කියනවා මම මේ කය අරගෙන යන්නේ ඉතා පිළිකුලෙන් කියලා. ඉතින් මම කිව්වා නමයි මං ඇහුවා මේ පිළිකුල කියන්නේ ඔතන කය නෙවෙයි මේ සතර මහ භූතයෝ සමන්ත කරන තාම මේ ඉතන බැරි තරම් පිළිකුල් විදියට සතර මහා ධාතුව හැසිරෙන නිසා නේද ඔක වෙන්න ඕන කියලා. කියලා ඊට සාකච්ඡා කරා. හැබැයි ඊට පස්සේ පිළිකුල් කතියට යන තරමට මම ආයිත් ඇවිල්ලත් නැහැ.
ඔව්. අතන දැන් මම කියන්නේ පිළිකුල්ට වඩා දකින්න ඕන ඕක මේ
මුලාව.
මුලාව. මේක මෝඩකමට නෙමෙයි මේක පනවගෙන තියෙන්නේ. අපි ඉවර වැට්ටුවනේ. මාව රවට්ටලානේ කියන පැත්ත. රවට්ටනවා කියලා දැක්කමනේ කලකිරෙන්නේ මෙච්චර කල් රැවටිලා හිටියා කියලා.
තුමර රැවටිමක් නේ මෙතන තියෙන්නේ.
ඔව්. අපි කොච්චර මෝඩද කියලා පේනකොට ඔන්න කලකිරෙනවා. ඒකයි මං අර බල්ලවම ගන්නෙ උකට.
ඒක හරියන්දයි. හරි පැහැදිලි.
බල්ලගේ මානසිකත්වෙ මෙනි ඉඳලා තියෙන්නේ. කියනකොට කලකිරෙනවා.
මම තාමත් ඉන්නේ.
ඒක තමයි ඉතින් ඒක. දැන් ඒ කලකිරීමෙන්නේ එතකොටනේ. අපි මිනිස්සු වුණාට තාම බල්ලෝ වගේනේ. කියලා.
එකියන්නේ බල්ලා තාපහස කරන්න බෑ මට. සමහර වෙලාවට හිතෙන මේ බල්ලට කරන අපහාසයක් නේද මං කරන්නේ කියලා. ඒ බල්ලවත් එහෙම වෙන එකක් නෑ කියලා.
ඒ සම්මයි එතකොට පේනවා කලකිරීම කියන එක මට අනිත් වෙයි නම් ওই කලකිරීම කියන එක පේන්නේ නෑ. ඕ අනිත් විදිහට පැහැදිලි කළාට.
නෑ පේන්නේ නෑ. අනිත්‍ය දැක ගන්න බැහැ එතන මහන්සි ගන්නේ වෙන විදියක් මේ පතවිය කියලා හැම දෙයක්ම බලන්නේ කියලා ඉතින් අවුරුදු කල්පගියක් කියක් ගන්නෑ ඒකට පතවි වෙන්නනේ
ඒක තමයි කොට මේ පතවියෙන් නිදෙන්නේ නැහැ දැන් බුදුහාමුදුරුවෝ කියන්නේ පතවියට අහු වෙන්න එපා කියලා හෑ
නෑ එතන පතවිය කියලා දෙයක් උත් නිකා දැන් හාමුදුරු කියන්නේ දැන් කාම ලෝකයේ කියන්නේ සතර මහා ධාතුවටයි කියලා කියනවා අපි
ඒකත් හරි ඒක කාම ලෝකේ තියෙන්නේ අවිද්‍යාවෙන්නේ කාම ලෝකේ හැබැයි
අවිද්‍යාවෙන්. එතකොට සංඥාවෙන්නේ කාම ලෝකේ තියෙන්නේ මායාවක් උඩනේ. මම හිතන්නේ හිතාගෙන යන්නේ මම හරි අසන්න එහෙම වර්ණතරලා මම වැරදි නම් මට පේන්නේ මේක සංඥාවල් දැන් කෙලෙසරෝ මේව කියන්නේ ඔය ප්‍රපඤ්ඤ හරි ගති හරි ඒ අල්ලන්න කියන්න බැරි දේවල් නෙවෙයිනේ. එකක් මට පේන්නේ දේවල් හැටියට නෙවෙයි නෙමෙයි නිකන් අර මිරිඟුව තරමවත් පැහැදිලිවට පේන්නේ දෙකුත් නෙමෙයි. නමුත් යම් කිසි විදියකින් මේවට මම අපි විශාල ඇලීමක් තියනවාද එහෙම නැතුව දැන් මම භවනා කරන වෙලාවක මට දකින්න විදියක් නැහැ කිසිම විදියකටවත්.
මම මේ පොඩ්ඩක් අපේ ගෲප් එකටම ගන්න දැන් කාලෙකින් කට්ටියට කතා කළෙත් නැහැ. හා මම මේ පද්නා එක්ක පොඩි ධර්ම සාකච්ඡාවක් හිටියා. ඉතින් මට හිතුණා කට්ටියටම කතා කළොත් හොඳයි කියලා.
කොච්චර හොඳ කතා කළේ ඒක?
පද්මගේ ප්‍රශ්නේ මොකද්ද දන්නේ නේද අපිට?
අපි දේවල් කීපයක් යන කල්පනා කතා කරයි කියන්නේ විඥාණය ගැන තමයි. ඇයි විඥාණය දියසුලියක් කියලා කතා කරනවන්නේ මේ පොත්වල? මේ කටුකුරුන්ගේ අම්බරෝ එක දියසුලියක් වගේ ඒකේ තියෙන මායා ගතිය. එතකොට මගේ ප්‍රශ්නයක් උනේ තව එකක් තමයි, ඇයි මේ පස්ස කියන එකක් විඤ්ඤා පස්ස? එතකොට මේ දිප්ති ඒ වගේ දේවල් ඔක්කොම වලට තියෙන එකම අර්ථයක් නේද කියන එකයි. අනිත් අතට ගත්තාම දැන් රූප ගැන කතා කරනවා අපි, නාම රූප කියලා. ඇත්ත වශයෙන්ම මගේ කල්පනාව වෙලා තියෙන්නේ මේ රූප කියලා දෙයක් අපි කවදාවත් රූපයක් දැකලා නැහැ. කිසිම කාලෙක අපි වැඩ කරන්නේ සංඥා එක්ක. ඒ මොකද අපිට පෙනෙන්නේ, දකින්නේ, කරන්නේ, තේරම තියෙන්නේ සංඥා විතරයි. ඒ සංඥා ලෝකයක අපි ජීවත් වෙන බවයි මගේ මතය තියෙන්නේ. ඒව ගැන සාකච්ඡා කරේ. මේ කටුකුරුන් දෙහාඳුරන්ගේ පොත බලන ගමන් තමයි මම මේ පැත්තට ආවේ.
ඔව්, හැබැයි මට ඕක ගැන ටිකක් හිතුවා. මං හිතුවේ දැන් අපි රූපය පිරිසිද දකින්ද මේ ඉස්සරලාම උත්සාහ කරන්නේ. දැන් මේ පණවගත්තු රූප ගොඩක අපි ඉන්නවා කියන එක තේරුම් ගන්න ඕන කියලා තමයි මට හිතෙන්නේ. ඉස්සර වෙලා ඔය වේදනා සංඥා අල්ලගන්න යන්න ඉස්සර වෙලා අපි දැන් හිතන්නේ දැන් සද්දයක් ඇහුනොත් රූපයක් දැක්කොත් ඒක අපි ඒ සෝත විඥාණය මනෝ විඥාණයක් බවට පත් කරගෙන ඊට පස්සේ ඒක එළිය තියනවා කියලාත් බාරගෙන ඔවගේ මෝඩ වැඩ ටිකක් කරගන්න ඕන. ඔතන අල්ලගත්තොත් සංඥාව ඊට පස්සේ આવුවේ කියන මතයේ තමයි මම ඉන්නේ. මේ මං වැරදි නම් ඇත්තටම හදන්න සර්වන් සර්ණයි.
එතන වැරදියක් නෙමෙයි තියන්නේ. ඒ කියන්නේ දැන් මම අපි කිව්වොත් දැන් ඇස ගත්තොත් ඇසත් ඇසට රූපයක් වර්ණ රූපයක් වර්ණ සතහනක් ප්‍රසාද රූපයේ ඇති වෙනකොටනේ ඇති වුණහම ඒ දෙක විඥානය එතෙන්ටම තින්නම් සංගති පස්සෝ කියනවනේ. තුන් දෙනාගේ එකතුව තමයි පස්ස කියන්නේ. එතකොට ඒ තුන් දෙනාය කියන්නේ හේතුනේ. ඒ හේතු තුනක එකතුව නිසායි පස්ස වෙන්නේ. ඊළඟට මම තවත් දුරට යනකොට කියනවා දැන් පහන් දැන් තෙලයි තෙල්නුයි තිරයයි ආලෝකයයි තෙලුයි තිරයයි දැල්ලයි ඒ තුන තියෙන තැන ඒ තුන එකතු වෙනකොටම ආලෝකය තියෙනවා. ආලෝකය නැතුව නෙමෙයි අර තුන තියෙන්නේ. එතකොට ඉන් එකක් හරි නැති වෙනවා නම් ආලෝකයක් නැති වෙනවා. එතකොට මෙතන අපි කතා කරන්නේ එතනම ඇති වුණු ගමන්ම නැති වෙන දෙයක් ගැන. අරින් එකක් නැති වෙනකොටම නැති වෙනවා. එතකොට අපි දන්නවා විඥානයේ ඉතාම වේගවත් දෙයක් බව. එතනින්ම අපිට පේනවා මේක ඇති වුණු විඥානයේ හටගත්ත තැන එතනම නවතින නැති වෙන බව. ඒක අපිට පේන්නේ නැහැනේ. අපිට ඒක කියන්න විඥානය එතන ඇති වුණු විඥානය අපිට කියන්නේ නැහැ. ඒක අපි ඒක දැනගන්නේ නැහැ. අපි දැනගන්නේ ඒක පංච උපාදානස්කන්ධයක් වුණාට පස්සේ. එතකොට මේ තුන එකතුණු ගමන් ඇතිවෙන්නේ ආලෝකය වෙනුවට මෙතන ඇතිවෙනවා වේදනා සංඥා චේතනා සංකාර කියලා මේ පෙළක්ම හේතුඵල ධර්මයක් ඇති වෙනවා. හේතුව නිසා ඇති වුණු ඵලය මම හරි කස්සන්න වැරදි නම් හේතුව නිසා ඇති වුණු ඵලය තමයි වේදනා සංඥා මනසිකාර ඒ පෙළම අර ආලෝකය වගේ ඇති වුණ දේ. එක ඇති වුණා නම් පස්ස කියන්නේ ඒකට පස්ස උණයි කියන්නේ පංචක නේ. පස්ස උණා කියන්නේ ඒක ප්‍රපංචයක්, ඒක බොරුවක්. එතකොට මේ පෙළම ඒ අර හේතු නැති වෙනකොටම මේකත් නැති වෙනවා. එතකොට සමුප්පාදයක් නේ, එතන පටිච්ච සමුප්පාදයි. එතකොට පටිච්ච සමුප්පාදය සමුප්පන්නයි ඇති වුණොදේ ඒක එතනම බිඳිලා කැඩිලා මේව යන එක සමුප්පන්න ගතියක තියෙන. එතකොට සංඥාව උනාට පස්සේ අපි දැනගන්නේ මොකද? ඊට පස්සේ මනසට යන්නේ මන ආයතනයට ගිහිල්ලා ඒක එළියෙන් තිබ්බා කියන්නේ සංඥාවනේ, රූපය නෙමෙයිනේ. රූපය අපේ ඇසට කවදාවත්, ඇසට කනට රූපය කවදාවත් අපිට වැටහිලා නැහැ, දැනෙලා නැහැ ඒක ඇති වෙන වෙලාව. ඒක නිසා රූපය අපිට සම්පූර්ණයෙන්ම අහු නොවන දෙයක්. අපිට අහු වෙන්නේ සංඥාව. ඒක නිසායි සංඥා ලෝකයේ කියන්නේ සිරුවන් සරණයි.
හරි, මේ ඕකට මේ මම මේ බණක මේ ස්වාමීන් වහන්සේ කෙනෙක්ගේ දුන්නු උදාහරණයක් ඇහුවා. සමහරට ඒක ප්‍රයෝජනවත් වෙයි. අපිව මේ මෙහෙමයි, අර ඒ ස්වාමීන් වහන්සේ කියන්නේ දැන් පානක් දැල්වෙනකොට, නැත්නම් ඉටිපන්දමක් දැල්වෙනකොට ඒ ඉටිපන්දමේ තිරයට අර ඉටි වාෂ්ප වෙලා ඇවිල්ලා ඒක පත්තු වෙලා යනවා. ඒක ක්‍රියාවලියක්. ඒක තමයි ඇත්තටම වෙන්නේ. රස්නෙහිඳ ඉටි උණු වෙලා ඇවිල්ලා ඒක පත්තු වෙලා දැල්ලක් එනවා. ඒ ක්‍රියාවලියට අමතරව අපි කහපාටකුත් දකිනවා දැල්ලේ. ඒ දැල්ලේ කොහෙද කහපාට? ඒ කහපාට කියන එක අපි දාගත්තු දෙයක්. එතකොට ඒ ස්වාමීන් වහන්සේ කිය ඔය දෙක වෙන්ව දකින එක තමයි ඔතන මේ සිද්ධ වෙන්න ඕන කියලා. ඒ උදාහරණය ඉතින් ඔතනට ගැලපෙනවද කියලා මට හරියටම හිතන්න බැහැ. මට මේක පාට මතක් වුණ නිසා මම කිව්වේ මේ. හොඳයි, එහෙනම් තෙරුවන් සරණයි.
මමත් ඒක අහලා තියෙනවා. මේ ඇති වෙන දැල්ලේ පාටවල රෝ මේව එනවනම් ඒව එන්නේ ඒ සිතෙන්ම නෙමෙයිනේ. ඒ කියන්නේ ඒක උපාදානස්කන්ධයට ගිහිල්ලා නේද? ඒත් අපි මම දකින්න ද්වයතාවයනේ. මටනේ පේන්නේ ඒක කහපාට බව. එතකොට මං ඉන්නේ පංච උපාදානස්කන්ධය. අර සමුදය පහු වෙන හුඟක් කල් වෙනවා. මං හිතන්නේ එහෙමයි. අනේ මම හරි කස්සන්න වැරදි නම්. ඒක සරණ.
දෙවන් සරණ සමන් මහන්සි.
ආ, දෙවන් සරණ සම්බන්ධ වුණාට සිග්නල් නම් එක්තර නැති වී වගේ.
සොකරි
මහත්තයා කියන්න ගන්න මේ හාමුදුරන්ගේ අහන්න බලන්න කිව්ව එක. මම සෞන්දර්යය අහලා බලන්නේ ප්‍රශ්නේ දැන් සොකරි මහත්තයා පොඩ්ඩක් බැහැර දෙයක් දන්නේ.
ස්වාමීන් වහන්සේ මේ ස්වාමීන් වහන්සේ අපි කතා කරන්නේ මේ කතා කර හිටිය ස්වාමීන් වහන්සේ දැන් අපේ අදහසක් මතු වුණා. අපි මේ සංඥා ලෝකයේ ඉන්නවා කියන එක තමයි අඳුරගෙන අල්ලගන්න ඕනේ කියලා එක අදහසක්. ඒ අදහස මම තේරුම් ගත්ත විදිහ හරියද නැහැ. අනික් අදහස දැන් මම ඉදිරිපත් කරේ මේ ඉස්සර වෙලාම මේ රූපය ඇහැට පේන කනට ඇහෙන රූප පිරිසිදු දැක්කට පස්සේ තමයි ඔය සංඥාව අල්ලගන්න පුළුවන් වෙන්නේ කියලා වාගේ අදහසක මම ඉන්නේ කියලා. නොතන තමයි අපි කතා කරේ හිටියේ ස්වාමීන් වහන්සේ. තිරුවන් සරණ
ඉතින් කොහොමත් මුලින් ඒ කාරණාව කරන්නේ. නමුත් අර රූපය බාහිරව තියෙන කාරණාව කොච්චර බෙදල බැලුවත් ඒකෙන් සත්‍යයක් අහුවෙන්නේ නැහැ. ඒ කියන්නේ ලෝකෝත්තර මාර්ගයක් වෙන්නේ. ඉතින් අල්ලගන්න උපාදානියත් එක්ක රූපේ ගෝචර වෙනවා නම් අන්න එතනදී මාර්ගයේ විරුද්ධ වෙනවා. එහෙම නැතුව උපාදානිය අහුන් නැතිනම් එතනදී නම් මාර්ගය විරුද්ධ වෙන්නේ. එතකොට උපාදානෙත් එක්ක දැන් අපි සංඥාව කියන කාරණාකට දැන් අරූප වලත් සංඥාවක් තියෙනවා. නමුත් එතන ඒ සංඥාව වුණත් එතනත් ලෝකයේ සකස් වීම තියෙනවා. ඊළඟ එතනත් උපාදානියත් එක්ක හු වෙනවා. ඒ බාහිරව මට අහු වෙන සංඥාව හෝ මට ගෝචරන රූපය කියන කාරණාව තමයි අපට තියෙන්නේ. නමුත් බාහිරව කියන්නේ මට බාහිරින් එනවා කියන කාරණාව කොහොමද අපට තේරුම් ගන්න පුළුවන්? නමුත් අර උපාදානියත් එක්ක මෙතන හටගන්නේ කියන එක රූපයටත් සංඥාවටත් කොතේන්දත් අහු වුණා නම් අන්න එතන තමයි සත්‍ය ඥානෙ කියන දුක්ඛ ඥානං සමුදය ඥානං නිරෝධ ඥානං මග්ග ඥානං කියන කාරණා අහු වෙන්නේ. නැත්තම් අහු වෙන්නේ නැත්තම් දැන් රූප කාමයේ අපිට බාහිරව තියෙන ලෝකයේ තුල රූපයනේ. කය කියන්නේ බාහිර දේ නෙත්තම් කය. ඉතින් ඕක අපි බලනවා එක විදියකින්. ඊළඟට ආයේ ඒකම සියුම් එකක් තමයි. තව විදියට මේ සංඥා විතරක් කරන එකත් රූප එක ගත්තට පස්සේ සංඥාව විතරක් එතනක් තියෙන සංඥාවක් විතරයි. නමුත් උපාදානිය එතන අහුවෙන්නේ. උපාදානිය අහුවුණා නම් අන්න එතනදී මේ කෝකත් පිළිසින් දකිනවා. නැත්තම් හරියට පිළිසින් අහුවෙන්නේ නැහැ කිසි දෙයක්. ඉතින් අර හේතුඵල න්‍යාය එක්ක අහු නැත්තම් අපට අහුවෙන්නේ මේ වෙලෙම මගේ මටගෝචර දෙයක්. මටගෝචර සංඥාවක්, මටගෝචර රූපයක්. මටගෝචර රූපේ සංඥාව කියන කාරණාවෙන් තොරව උපාදානියෙන් මේක අට්ටගන්නේ කියලා දැක්කනම් එතනදී අන්න හරියටම දැක්ක වෙනවා. නැත්තම් හරියට දැක්ක වෙන්නේ නැහැ.
ස්වාමීන් වහන්සේ, දැන් මම මේ සාකච්ඡාව මෙතෙන් කියන්නේ මම මේ කියපු කතාව තමයි මේ දුරට යන්නේ. ඒ කියන්නේ මම භාවනා කරගෙන යනකොට මම දැක්කා ජීවිතේ කවදාවත් අපි රූපයක් රූප කියන දැන් නාම රූප කියලා දෙයක් කියනවා. නමුත් රූපය කියන දෙයක් අවදාවත් අපිට දකින්න ලැබෙන්නේ නැහැ. දැකලත් නැහැ, දකින්න වෙන්නේත් නැහැ, දකින්නෙත් නැහැ. ඒ කියන්නේ දැන් අසගතොත් අසත් රූපයත් විඥානයත් එකතු වුණු තැන සින්නම් සංගති පස්සෝ කියනවා නම් එතකොට එතන හේතු නිසා ඇතිවෙන ඵලය තමයි පස්ස. එතකොට ඒ දැන් ඒකට මං උදාහරණයක් දුන්නේ අර පහනත් තෙලුත් දැල්ලක් කියන තැන ආලෝකයක් ඇති වෙනවා. නමුත් ඒ ආලෝකය හේතුවට සම්බන්ධ නැහැ. හේතුවෙන් එකක් හරි අඩු වුණොත් ආලෝකය තියෙන්නේ නැහැ. එතනම ඒ ඔක්කොම නිරුද්ධ වෙනවා. එතකොට ඒ වගේම දැන් රූපයත් විඥානයක් නිසා ඇතිවෙන්නේ පස්ස. ඒ පස්ස කියන එක වේදනා සංඥා චේතන අර ආලෝකය වගේ කියලයි මම හිතුවේ හිතන්නේ. එතකොට ඒක අර රූපය නිසා ඒ රූපය නැති වෙනකොටම අසත් ඒ හේතු නිසා ඇති වුණු පස්ස හේතුව නැති වෙනකොටම නිරුද්ධ වෙනවා. එතකොට එතන රූපය නැහැ. මෙතන ඇති වෙන්නේ වේදනා සංඥා කියන එක. එතකොට අපි වැඩ කරන්නේ එතන ඉඳලා සංඥාව තමයි මේ ලෝකේ කියන්නේ අපි වැඩ කරන්නේ. දැන් ඒ කාර්යගෙන යනවා මනායතනයටම යනකම් ධම්මායතනය මනායතනය මේ විදිහට ගෙන යන්නේ රූපය නෙමෙයි සංඥාව. එතකොට මම දකින්නේ අපි කොයි දේකවත් ඉන්නේ සංඥායික. ඒ සංඥාවේ කියන එකත් අල්ලන්න පුළුවන් දෙයක් මොකුත් නෙමෙයි. ඒක නිරිංගුව තරමටවත් පැහැදිලි දෙයක්ුත් නෙමෙයි. දැන් සාමාන්‍යයෙන් ඇස පියාගත්තම කෙනෙක් ගැන හිතනකොට අපිට රූපයක් නැවෙනවයි කිව්වට එහෙම රූපයක්ුත් නෙමෙයි නැවෙන්නේ. ඒක නිකන් එතකොට මේ මෝඩකමට මේකේ වැරද්ද දකින්නේ නැහැ කියන එක තමයි මේක උපාදාන කරගන්නේ මෙන්න මේ සංඥාවේ කියන එකයි මගේ විශ්වාසය තිබිලා මම පැහැදිලි කරේ. ඒකම තමයි.
ඔව්, ඉතින් උපාදානයත් එක්ක අහු වෙනවා නම් එතන හරි. උපාදාන නැතුව අපිට අහුවෙනවා නම් සංඥාවක් කියන කාරණාව අපි අපි මනින එක අපිට ගොඩක් වෙලාවට පටිසෝමපාදයේදී අපි අපට අහුවෙන්නේ අර මේ අපි සංකල්පනාවකින් දෙනවා මෙතන මෙහිම දෙයක් තියෙන්නේ කියන එක. හැබැයි සංකල්පනාව දුන්නේ මම කියන එක අපට අහුවෙන්නේ. එතකොට හේතුඵලයේ දකින්නකොට දුක්ඛේ ඥානං සමුදය ඥානං නිරෝධ ඥානං මග්ගේ ඥානං අවුවෙච්ච තැනදී එතන දැක්කනම් මේ මෙතන මේ දුකක් සකස් වන සමුදයක් නිසා කියලා සත්‍ය නොදකීම නිසා කියලා එතනදී තේරුම් ගන්නවා මේ නිරෝධය කියන්නේ මොකද්ද? අන්න එතන අනාත්මය කියන කාරණාවත් තේරෙනවා. එතකොට අහුවෙන්නට ඕනේ ඒක දැන් සංඥාවක් තියෙනව නැති වෙනවා නැත්නම් සංඥාවක මෙහෙමයි තියෙන්නේ කියන තැනට වඩා උපාදානීය සංඥාව ඇති වෙන බව ඒකත් එක්ක දුක පිළසින දැකීම සමුදය අහුවීම නිරෝධය තේරුම් ගැනීම මග එතන තිබීම කියන කාරණා ටික අහුවෙනවා.
දැන් පහනක ආලෝකය මේ කහපාට කියලා දකින්නවන්න දැන් පහනක ආලෝකය තියෙන එකේ කහපාට කියනවා නම් මම එතන දකින්නේ ද්වයතාවය. මම ඉන්නවා ඒක දකින්න මම ඉන්නවා කහපාට. එතකොට මම හැදිලානේ එනද උපාදාන කරපු ගමන්ම ද්වේෂාවය එනවනේ. මම මේ කතා කරන්නේ කටුකුරු දහම්තුරුන්ගේ සත්‍යපලල. ඒක නිසා මම මේ කල්පනා කරේ අන්න එහෙම අදහසක් තමයි. ඉතින් මම වැරදි නම් හරි දැස්සන සමාවු දෙන්න සර්ණ
නෑ. ඒක ඒකට මේ ඒ සකස් වීමත් එක්කම අහු වෙනවා. එතකොට හරි නැත්නම් අපි අර මං කිව්වේ අර අපි සංකල්පනාවකින් විතරක් මෙහෙම එකක් තියෙන්නේ. ඒ න්‍යාය අහුවෙන්නට ඕනේ මේ සංකල්පයක් කියන කාරණාව ඉක්මනින්ම දර්ශනයක් වෙන්නේ නැත්තම් ඉවරදිම දර්ශනයක් වෙන්නේ නෑ. ඒක
තවත් එකක් අපි සාකච්ඡා කරේ. දැන් මගේ අදහසක් ආවා මේ දැන් අපි මේ සක්කාය එහෙම නැත්නම් දිට්ඨි ගැන කතා කරනවා, ප්‍රපංච ගැන කතා කරනවා, පස්ස කියනවා, සංඥා කියනවා, මේ සේරම ඇත්ත වශයෙන්ම එකකට දාන්න පුළුවන් නේද කියලා. කොහොම ප්‍රපංච නේද මේ කියන්නේ ඇති දෙයක් මෙතන අහුවෙන්නේ නැහැ නේද කියන එක වහන්සේට ඒ ගැන තවත් පැහැදිලි කරන්න පුළුවන් නම් හරි
හැදුවට. ඔව් ඒක ඇත්ත. අපට ඇත්තනම් බුදුරණවහන්සේ මේ විවිධ පරියාය වලින් අපට දේශනා කරපු දේ අපි ඒක ඇත්තයි කියලා කියන්නේ ඒක පහුරක් හැටියට නොදක ඇත්තයි කියලා ගත්ත නිසා අපි ඒ දේ හොයනවා. ඒක දේශනා කරේ අපට මේ මාර්ගය උපදින්න. මම අර අලුතින් පුංචි පොතක් ලියුවා ධම්මචින්තා කියලා. මම ඒකේ ලස්සන කරුණු ටිකක් ඔය සම්බන්ධයෙන් කිව්වා. අර මේ අපි ලෝකයේ තියෙනවා කියලා අරගෙන තියෙන ලෝකයෙන් නිදහස් වෙන්න ධර්මයේ ගන්නවා. ඒ ධර්මයේ කරා යන්න උත්සාහ කරනවා. එතකොට ඒ ධර්මයක් තියෙනවා කියලා අරගෙන අරක අයින් කරලා අරක ගන්න උත්සාහ කරනවා. නමුත් තියනවා කියලා ගත්ත ලෝකයේ ස්වභාවය දකින්නකොට හි සත්‍ය අර ධර්මයන් තමයි දකින්නේ. ඒ බුදුරණවහන්සේ පෙන්නපු කාරණා. එතකොට අපට මේ පෙන්නපු මේ සියලු දේවල් එක න්‍යායකට නුවණ මෙහෙවන්න අවශ්‍ය පැති. එහෙම නැතුව මේ එක එක දේවල් නෙවෙයි. ඒක තමයි අපේ නුවණ වඩා ගන්නට විවිධ පැති වලින් බුදුරණවහන්සේ මේක පෙන්නුවා. මේ දැන් පොඩ්සුනිට්සෝ කතා කළා වගේ ඒ කට්ටියක් මේ ධහම දැක්ක. මොකද අදි තීක්ෂණ නොවනත් තිබ්බ. දැන් ඔය කියන සියලු කාරණා අපට උපකාර වෙන්නේ අපේ නුවණ වැඩි කරගන්න, නුවණ වර්ධනය කරගන්න. ඒ විදිහට පුරුදු කරගෙන යනකොට තමයි නුවණ වර්ධනය වුණාට පස්සේ කවුරුත් දකින්නේ එකම න්‍යාය. එතකොට ඒකට අර කිසි විදියකින් මේ මොනවද කියලා පනවන්න දෙයක් නෑ. එම් උපදේශපාලි බ්‍රාජකයා ධර්ම දකින්නකොට කිසි දෙයක් දන්නේ නෑ. ඒ ධම්ම හේතුපබ්බවා කියනකොට සියලු දැක්කා. එතකොට අර ඒ දේ දකින්න අවශ්‍ය විදිහට මාර්ගයක් තමයි අර අර කරුණ ඔක්කොගින් භාග්‍යතුන් වහන්සේ පැහැදිලි කරන්නේ. එතකොට ඒ සියල්ලක්ම අතහැරිනවා. ඒක පහුර උපකාර කරගෙන පහුර අවශ්‍ය නැහැ නිවීම කියන කාරණාවට. ගගෙන් නිකුරට ගියවස් පහුර කරේ තියන්නේ නැහැ වගේ. නිවීම කියන කාරණාවට පහුර අවශ්‍ය නැහැ. අර අපිට විමසන්නට තමයි මේ කරුණු එකින් එක හේතු වන්නේ. එහෙම තේරෙනකොට මේ සියල්ලගෙම සිදුවෙන මේ මොකකටද මේ සියල්ල මේ විදිහට විස්තරයක් තියෙන්නේ? කොයි විදිහද මේ වගේ මේ ප්‍රවැත්ම තියෙන්නේ කියන කාරණාව අහුවෙනවා. ඔය සියලු කාරණාට තියෙන්නේ මේ සඳහා කියන කාරණාව තමයි තියෙන්නේ. ඊළඟම හේතු ප්‍රබව කියන කාරණාට යම්කිසි සමුදි ධම්ම සම්බන්ත නිරෝධ ධම්ම කියන න්‍යාය ඒ ආරේ න්‍යාය ඉමස්ම සති ඉඳන් හොති කියන මෙන්න මේක දකින්නට අවශ්‍ය නුවණ ඇති කරගන්න තමයි සියලුම දහම් පරියායවල් විස්තර කරලා තියෙන්නේ. දැන් කියන සුපෝප්ම සූත්‍රය ගත්තොත් එහෙම එක එක පෙති වලින් මසන්න ගියාට ඒ තමන් ගත්ත දේනේ. නමුත් සියලු දෙනාම දකින්නේ එකම න්‍යාය. කැලගහක් දැක්කා වගේ. නමුත් දකින්න ගියේ පැති අනුව තමන් ඒකට තමන් දැකෝ දේ නිර්වචනයක් කරනවා. නැත්නම් අනිත් කෙනා ඒදී එක නෙමෙයි දැක්කේ. ඉතින් ඒ නිසා මේ ඒ කාරණාව හරි ඒක අපිට මේ සංකල්පයක් වශයෙන් නැතුව අපිට ඒක ප්‍රඥාව තුළින් මේ වගේ සිදුවන සිදුවීම් වැටහෙන්නේ. දැන් එහෙම දැන් අපි මේ ඔක්කොම එකක් විතරක් කියලා කතා කරොත් අපිට අර හිතන්නේවක් නැති වෙන මුලින් මූලිකව මේ හිතන්න බාහිර සියලු දේවල් ඒ බුදුරණවහන්සේ වෙන්න සියලු දේවල් අවශ්‍ය වෙනවා. ඊළඟට තමා තුළින් වටහා ගන්න කාරණාව තවම් ප්‍රත්‍යක්ෂ කරන කාරණාව අනුව මේ හැම දෙයක්ම විස්තර කරන්නේ එකම කාරණාව පිළිබිඹු කරන්නයි කියලා වටහා ගන්නවා.
අවසර ස්වාමීන් වහන්සේ ගත දවසකින් වුණ ගෙමෙත් මේ දැන් ඔබ වහන්සේ දැන් රූප වේදනා සංඥා සංකාර විඥාන පහ උපාදාන නොවි එක පවතින බවක් දකිනවා නම් හරි වගේ අදහසක් ආවා එතන. දැන් අය උපාදාන නොවුනා කියලා දැනගන්න විදිහක් තියෙනවද? අපි නොදැනීම උපාදාන වෙලා තියෙන්න පුළුවන් නේද? ඒව ගැන කතා කරනකොට
උපාදාන නොවි වෙලා තියෙන්නේ. උපාදාන නොවි දකිනවා කියන්නේ ඉතින් අපිට උපාදාන වෙලා දැක්ක බව අහුවෙන්නේ. උපාදාන වෙලා දැක්ක බව දැක්කනම් අන්න එතන තමයි නියම දර්ශනය වෙන්නේ. කියන්නේ උපාදානෙ මේක ඇති වුණේ කියලා. අපට අහු වෙන හැම දෙයක්ම උපාදානෙ තියෙනවා. නමුත් අපි දකින්නේ නැහැ උපාදානෙ කියලා. එහෙම නැතුව අපට තියෙන දෙයක් අහු වෙන්නේ. අපි සංකල්පයකින් උපාදානෙ කියලා දාගන්න එකක් කරන්නේ. හැබැයි උපාදානෙමයි මේක හටගත්තේ කියලා දැක්කනම් ඒක ආර්ය සත්‍ය දර්ශනයක් කියනවා. උපාදානෙ හටගන්න ආකාරය නොදැක්කේ උපාදාන නොවි කියන එක නෙමෙයි. එයා උපාදානෙ හටගත්තුව දැක්කේ නෑ. උපාදානෙ හටගත්තුව නොදකපු නිසා තියෙන බව හුණා. උපාදානෙ හටගත්තුව හුණා නම් හටගත් බවක් නිසා තියෙන බවක් නෙමෙයි අහුවෙන්නේ. අර උපාදානෙ හටගත්තා කියලා මේ අපට එකපාරට අපිට නෝලින් ඉමසලා ඒ සංකල්පයක් තමයි ඉති මුලින් අහුවෙන්නේ. ඒ අහුවෙන සංකල්පය ඔස්සේ අපි නුවණින් විමසලා ඒක තේරුම් ගන්න යනකොට නුවණ වැඩෙනකොට උපාදානෙන් හටගන්න බව ප්‍රත්‍යක්ෂ වෙනවා. උපාදානෙන් එතකොට තමයි අර යථාභූත ඥානෙ අර ලසිබං සූත්‍රයේ පැහැදිලි කරනවා යථාභූත ඥානිය ආත්මයක් නැහැ මම නිතම් මම නේසවමසන මේසවත්තාති කියලා ගන්නවා වගේ සිදුවන්නේ මේ හේතුඵලය නිවැරදිව අහුනාට පස්සේ. එතකොට කොතනින් ගියත් එයාට මේ උපාදානෙන් හටගත්ත බව ප්‍රකට වෙන්නට ඕන.
ඒ සඳහා නේද දැන් අර ඒ හැම එකේම ඕන එකක් මොනවා හරි අපිට මේ තියනවා හරි හටගත්තා හරි කියලා හිතුණොත් ඒකේ සමුදය හොයාගන්න කියන්නේ දැන් අර ඒකේ මට හිතෙනා මූලිකව දැන් අපි රූපයට තමයි වැඩිපුරම රැවටෙන්නේ. තද රූපයක් තියෙනවා කියන මට්ටමක් හිතුනොත් එහෙම ඒක හැමතිස්සෙම සමුදය හොයලා බලන්න ඕන. ඒ සමුදය හොයද්දී අර තමන් තුලින් සමුදය දැක්කොත් ආයතන මුලාවකින්මයි මේක පනෝලා තියෙන්නේ කියන පැත්ත දැක්කොත් එතකොට ඒ සමුදය දැකීම තුල මෙතන විද්‍යාව නොවේදුනා නම් ඕක උපදින්න බෑ කියන නුවණක් වගේ යෙදෙන ගතියකින් නේද ඔක අපිට මේ දකින්න වෙන්නේ.
ඔව් එහෙම හරි. ඔව් එහෙම හරි. එතකොට මේ ඒ විදිහට දකින්න ඒක නුවණක් එක්ක. එතකොට අර මූලිකව තියෙන ගත්ත කාරණාවේ සමුදියේ පැත්ත හොයනකොට එතනදී ඒක අහුණාට පස්සේ අන්න නීම දැක්මක් එතන තියෙනවා. එතකොට ඒ දැක්මට ඒ විදිහට හේතුව හොයන්නට වෙනවා. අපි මුලින් හේතුව හොයන්නේ සංකල්පයකින්නේ. එතකොට සංකල්පයෙන් හොයන හේතුව නුවන්ට වැඩෙනකොට සංකල්පයෙන් තොරව දෙච්ච සිහි වීර්ය නුවණේ අවශ්‍ය දේවල් සියල්ලම මාර්ගංග ටික වැඩිචනදී මේ ඒ කාරණාවත් පැහැදිලි කරේ. දැන් එහෙම නැතුව අපි සංකල්පයක් තියෙන කියන කාරණාව අපිම හිතුව පමණින්ම මේ සංගපිට ප්‍රායෝගිකව පුරුදු කරන්නේ නැතුව හිතුව පමණින් මේක දකින්න හැකියාව ලැබෙන්නේ. ඒ කියන්නේ කාලයක් සමානවට පුරුදු කරන්න තියෙන එම් බොදු කරගෙන යනකොට දැක්මක් කරා යන්න තියෙන තේකම තමයි.
එතකොට දැන් අපි රූපයක් කියන්නේ මේ සංඥාවක් විතරයි කියන එකට වඩා ඒක සමානට ඇත්ත වෙන්න පුළුවන්. හැබැයි අපිට ඒ අවබෝධේ නොනක් තුලින් එන්න ඕන නේද? ඒ කියන්නේ රූපයක් තියනවා නම් ඕක තියන්නේ අවිද්‍යාව මතයි කියන පැත්ත පෙන්නලා එන්න ඕන අවබෝධයක් මත මේක සංඥාවක් බව වැටහෙනවා මිසක් අපි සංඥාව කියලා කියන්න ගියොත් ඊළඟට ආයේ අන්න පැත්තට දෘෂ්ටිගත වෙන්න පුළුවන් නේද?
ඔව් අන්න ඒක තමයි මම කිව්වේ. අපිට අවබෝධය වැටහෙන්න ඕන කාරණා අපි සංඥාවක් විතරක් කියලා කියුවහම වැඩක් නෑ. ඒක දෘෂ්ටියක් විතරයි. දැන් එතකොට අරූප හරි අසංඥ හරි ওই කාරණාව වලට සිත යොමු වෙන්න පුළුවන්. සංඥාවක් කියන කාරණාව බව වැටහෙන්නට ඕන. දැන් ගොඩක් අපිට යම් කිසි විදියකට කරුණු වැටහෙනකොට අපි එක සංකල්පයකට යනවා. ඒක මේ ඉතරටම සියුම් මේ උපාදානී ස්වභාවය. දැන් අපි ලෝකයට උපාදාන වෙනා වගේම ඒ ලෝකෙ නිදහස් වෙන්න අපි හොයනකොට ඒ හොයන දේට අපි උපාදාන වෙනවා. ඒකත් අපට වැටහෙන්නට ඕන. එහෙම නොවුනොත් අපිට මේ එතනින් එහාට යන්න බැරි වෙනවා. මේ සැරේ පරිණිම්බාන හේතු කියලා සූත්‍රයක් කරන්න කියලා ධර්ම සාකච්ඡාව මට මැසේජ් එකක් කියලා තියෙනවා. ඒකෙත් ඒ වගේ කාරණා ටිකක් තියෙනවා. මේ පරිණිම්බාන වෙන්නේ නැහැ කියලා මේ හාන භාගීය සංඥාට ආබුත වශයෙන් නොදකින් කිති භාගීය සංඥා විශේෂ භාගීය සංඥා නිබ්බේධක භාගීය සංඥාට ආබුත වශයෙන් නොදකින් නොදැකන එයාට පරිනිබ්බාණයක් සිදුවන්නේ නැහැ කියලා දේශනා විස්තර කරනවා. ඉතින් ඒ ටික විතරයි විස්තර කරන්නේ. එතකොට නම් අර මේ අපි මේ කරන කාරණාව තුළදී අපට ඔය හැම එකක්ම අහුවෙන්නට ඕනේ. කාණ භාගීය සංඥා වසා බුද්ධ ඥානය තියෙන්නට ඕනේ. ඊළඟට තිති භාගීය සංඥාට බුද්ධ ඥානය තියෙන්නට ඕනේ. විශේෂ භාගීය ඥානය තියෙන්නට ඕනේ. ඊළඟට නිබ්බේධික භාගීය සංඥාට බුද්ධ ඥානය තියෙන්නට ඕනේ. ඒක ඇතුළත් තැනදී මේ තමයි නිවීමක් නිස මාර්ගය ඉවර වෙන්නේ. දැන් මූලිකව නම් අපිට ආහන භාගී සංඥා කියනකොට මේ පහතට යන කාරණාව සි බලනකොට අකුසල් පැත්තත් එක්ක අපිට ප්‍රකට වෙනවනේ. එතකොට ඒක හැබැයි නිකං ප්‍රකට වීමට වඩා තථාභූත වශයෙන් ප්‍රකට වෙනවනම් අන්න ඒක එතනින් එහාට යන්නට නැත්නම් පරිනිබ්බාණයට හේතුව බවට පත් වෙනවා. ඊළඟට තිති භාගී සංඥා කියනකොට දැන් අපි ගොඩක් කාලවට මේ සමාධි වඩනකොට එතන ඉඳපොට කිචිභාගී ස්වභාවයක් තියෙනවා. ඒ කියන්නේ ඒක ප්‍රවැත්ම. ඊළඟට අපි මොන එක يعني අපි දැන් ධර්මයේ තේරුම් ගන්න උත්සාහ කරගෙන යන තැනදී අපි ඒක සංකල්ප වශයෙන් ඒක උපාදාන කර ගැනීමත් කිචිභාගී සංඥා බවට පත් වෙනවා. ඊළඟට විශේෂ භාගී සංඥාතා බුදු ඥානයකට අපි නිවර්දි මාර්ගයේ වඩන තැනදී ඒකත් ඒ විශේෂ භාගිය වෙන ස්වභාවයේ පිළිවාතාව ප්‍රඥා නැති වෙනට ඕන. නිබ්බේධ භාගිය කියන්නේ එතකොට එතරම් ඒ විනිවිද යෑමට තියෙන සංඥාව. මේක නිවැරදිවම මාර්ගය තේරුම් ගැනීමත් එක්ක ඇති වෙන එකට මේ සියලු දේවල් ඇති වෙච්ච තැනදී තමයි නිවීමක් කියන කාරණාව කතා කරන්න පුළුවන්කමක් වෙන්නේ. නැත්නම් අපි මොකකට හරි අහු වෙලා ඒ තුල වාසය කිරීමක් තියෙනවා.
සිරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. අවසරයි මේ
දැන් ඔය කලින් අහපු ප්‍රශ්නේම මගේ ළඟ තිබුණා දිත්තේ දිත්තමත්タン කියනකොට එතකොට මම හරි ගස්සන ස්වාමීන් වහන්සේ මේ කරුණා කරලා මේ ඒ දිත්තේ දිත්තමත්タン කියුවත් කියන තැන අපිට මේක උපාදාන කරලා උපාදාන කරපු ගමන්ම කෙනෙක් ඉන්න බවක් දෙයක් තියෙන බවක් පෙන්වන තැනට එන ඇති වෙනකොටම එතන ද්වයතාවය ඇති වෙනවා. ඒ ද්වයතාවය කියන්නේ මම ඉන්නවා ඒක දකින්නවා කියන එක වෙනවා. එතකොට දිත්තේ දිත්ත මත්තම් කරන්න බැහැ නේද? මම එතන නැතුව. අර එතන ටිකක් පැහැදිලි කරන්න සමුනාස.
ඔව් දිත්තේ දිත්ත මත්තම් කියන කාරණාව ඇත්තට මට කරන්න බැහැ. අපි මම නිසා තමයි දිත්තේක් කියන කාරණාව හරි අපට පැන වෙන්නේ. නමුත් අපි මට දිත්‍යයක් විතරක් කියන කාරණාව ඇති වෙන්නේ නැහැ. මම දිත්‍යයක් කියන කාරණාව මන් දාගන්න එකක්. දිත්‍යය කියන කාරණාව දිත්‍යේ දිත්තමත්සන් විතරක් වෙනවා නම් එයා අනිවාර්යයෙන්ම එතනින් එහාට පිරිනිවීම දක්වාම යන්නට ඕනේ. එතකොට එයාට තමා ගන්න දෙයක් අහුවෙන්නේ නැහැ. දිත්‍යේ දිත්තමත්සන් කියන දේ ඇති වුනේ මම කියන කාරණාව මූලික තිබිච්ච නිසා. මුදිටි දිත්තමත්තන් දකින්න තැනදී අර එතන එහෙම හික්මුණාන ඔබතනක් නෑ අතරත් නෑ කියලා කියනකොට නිවෙනවා. එහෙම නැතුව මේ මම දිත්‍යයක් කීතරක් කියන කාරණාවට දැන් මම දාගන්න මේ සංඥාවක් කියන කාරණාව හේතුව පමණින් දිත්‍යයක් වෙන්නේ නෑ. ඒක මම දාගත්ත සංඥාවක් කියන කාරණාව නුමුණත් එක්ක තේරුම් ගන්න එක. එතනදී එයා අර දිත්‍යයක් විතරක් වුණේ මෙන්න මේ නිසා කියන කාරණාව අහුවෙනවා. එහෙම නැතුව මේ දිත්‍ය තුලදි මම තේරුම් ගන්න නැහැ. මට අහුවෙනවා නම් දිත්‍යයක් කියන කාරණා තුලදි මට මේ දිත්‍යයක් වුණේ කියන එක ඒක වැරදි. එතකොට දැන් ඒකත් එක තමයි දැන් දිත්‍යේ දිත්තමත් ගන්න හික්මෙන් නිසා තියෙනවා කියලා යන එකත් එහෙම ගියාට පස්සේ අදිත්‍යයක් කියන කාරණා අනිත් පැත්තට යන යන එකත් ඔය කාරණා දෙපැත්තටම හැරෙන්නේ ඕකත් එක්ක. ඒ නිසා මේ එතන තව පොඩ්ඩක් අපිට මේ ඒගෙන හිතන්න වෙනවා. ඒ කාරණාව සම්බන්ධයෙන් මේ දිට්ඨියක් සත්‍යයක් මුතියක් විඤ්ඤාතයක් පමණකින් හික්මෙනවා කියන කාරණාව මම කරන එකක් නෙමෙයි. එතන මාර්ගයේ වැඩෙන එකක්. හැබැයි මම තිබිච්ච නිසා තමයි මේ විදිහට හික්මීමක් තියෙන්නේ. හැබැයි හික්මීම මම කරන එකක් නෙමෙයි මාර්ගයේ කරන. මාර්ගයේ තුලින් සිදුවෙන එකක්.
පැහැදිලි සාරාංශයක්
අවසරයි ස්වාමීන් වහන්සේ. උතුන විඤ්ඤාසය කියන මොකක්ද කියලා කියන එක පොඩ්ඩක් පැහැදිලි කරන්න පුළුවන්ද? අර දෙක අර තමයි අපිට පොඩ්ඩක් පැහැදිලි ගැසියක් තියෙනවා. විඤ්ඤාසය කියන එක පැහැදිලි
කරන නිසා මනයි ධම්මයි විඤ්ඤාණයයි නිසා තමයි විඤ්ඤාසය කියන කාරණාවකට පැනවීම තියෙන්නේ. අසයි රූපයයි විඤ්ඤාණය නිසා දිත්තේට කනයි ශබ්දයයි වගේ මනයි ධම්මයි විඤ්ඤාණයයි තන අපට ඕක තමයි ගොඩක් අර අහුවෙන්නේ නැත්තේ. අපි මං අන්න එකයි අර කිව්වේ. අපි අර මූලික පහවස්සේ අපි මේක යනවා. නමුත් අපිට මේ මනයි ධම්මයයි විඥානයයි එක යන මේ විඥාතය කියන කාරණාව අපට අහුවෙන්නේ නැහැ. ඒක අපි ඒ තුල මම ගැබ්බිලා අපිට තියෙනවා. එතකොට ඒක හරියටම අහුවෙන්න නෝන වැඩිලා තියෙන්නත් වෙනවා ප්‍රඥාව. එතකොට තමයි ඒකත් අහුවෙලා විනිවිද යමක් තියෙන්නේ. නැත්තම් ඒතර විනිවිද යමක් ඇති වෙන්නේ
නැහැ. එහෙමයි.
ස්වාමීන් වහන්සේ අපි සාකච්ඡා කරා මොකද්ද මනස කියන්නේ කියලා. කොහෙද ඔක තියෙන්නේ මොකද්ද ඒක කියලා. ඒ කියන්නේ යමක් කියන්න පුළුවන්ද ස්වාමීන්
වහන්සේ? මනස ඔය සම්බන්ධයෙන් ඉතින් එක එක මතාන්තර තියෙනවා. මනස හට අපි විඥානය හට ගන්න සැලසන ප්‍රශ්න මනස කියනවා. ඒකම කතා කරන්න පුළුවන්. මනස තියෙන තැනක් හොයන්න යන වෙද්ද මග නෙමෙයි. අපි ඇසට කනට නාසයට දිවට කයට මනසටත් එනකොට අපිට ඇස කියන කාරණාව ලෝකෙින් ගොචර වෙන්නේ බාහිර වෙමින්. මනසත් එක්කනේ නාම රූප එකත් අහු වුණා නම් අපිට මහද අදාළ වෙන්නේ නැහැ මේ ඇස කියන කාරණාව තේරුම් ගැනීමෙදී එතන ආයතන ක්‍රියාකාරීත්වය අහු වෙන්නේ. එතකොට කන නාසය දිව කයත් ඒකත් ඒ වගේම තමයි මනස කියන එක. නැත්නම් අපට මේ හැම එකක්ම අර ඇස ගුලියක් හැටියට තියෙන එක වගේ අපි මස මනස කියන එකටත් මේ යම් නිර්වචනයකට යන්න හදනවා. ඒක ඉතින් අර ස්වභාවය මේ
අපි තනක් හොයාගන්න හදනවා නේද? ඒක
ඔව්
ඒක පිහිටි පිහිටි
ඔව් අපි යන්නේ පිහිටි
මේ
ඔව් ඒක තමයි. එතකොට අපි
හිතනවා
ඔව් හේතුඵල ධහමෙන් හරි අපි දැන් හේතුඵල ධහමෙන් හරි මේ තියෙනවා කියන කාරණාවට නියන්නේ දැන් ඇසට මේ මසස ගත්තා වගේ අරකට මේ තියෙනවා කියන කාරණාවට තමයි යන්නේ. මට කෝල් එකක් එනවා මම පොඩ්ඩක් තියෙනවා.
හොඳයි. තෙරුවන් සරණයි සයින්නම්ස්. එතන මම පැහැදිලි කළා දැන් මනස කියන්නේ මනායතනය. ඒ කියන්නේ සලායතනය. සලායතනෙන් එකක්. සලායතන කියනකොට තේරුම් ගන්න ඕන අවිජ්ජාව ප්‍රත්‍යයෙන්මයි සලායතන. ඒකට අපි ඇහැ තියෙන තැන හොයන්න යනවා වගේම වැඩක් තමයි මනස තියෙන තැන හොයන්න යන එක. ඒක තව විදිහට කිව්වොත් අර වතුරේ ඉන්න බල්ලා කොහෙද ඉන්නේ කියලා හොයන්න යනවා වගේ වැඩක් කියලා තමයි ඉතින් මේ අවිද්‍යාවෙන් පනවපු දෙයක් ගැන හොයන්න යන එක.
තියෙන තැනක් නෙමෙයි තියෙන දේකුත් නෙමෙයි හට ගැනීමක් නේද ඒක? අපි හටගත් පනවගත් එකක් ඒකක් නේද?
ඔව් දැන් මනස කියලා ස්වභාවයක් තියෙනවා නම් ඒකෙත් සමුදය හොයන්න කියන එක තමයි ඉතින් බුදුරජාණන් වහන්සේ පෙන්නන්නේ. දැන් ඇහැ කියලා දෙයක් තියෙනවා නම් ඒක සමුදය හොයන්න. රූපේ කියලා දෙයක් තියෙනවා නම් සමුදය හොයන්න. ඒ වගේ සලායතනයෙම සලායතනයයි සලායතන සමුදයයි සලායතන නිරෝධයයි තේරුම් ගත්තොත් තමයි සම්මා දිට්ඨිය ඇති වෙන්නේ. සම්මා දිට්ඨිය තිබුණත් තමයි මාර්ගය වඩන්න පුළුවන්. එතකොට දැන් අර ඉස්සෙල්ලා කියපු එකෙත් මට තේරෙන්නේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පහටත් ওই ධර්මතාවයමයි. ওই පහෙන් එකක් හරි තියනවා නම් අපිට මුලින්ම තේින්නේ හටගෙන නිරුද්ධ වෙනවා කියන එක. හේතු තියෙනකොට හට ගන්නවා ඊට පස්සේ හේතු නැති වෙනකොට නැතිලා යනවා කියන එක. හැබැයි ඒක තාම හරිය අවබෝධ නෙවෙයි. නැතිලා නැති වෙන කතාවයි හටගත්තේ ඇයි? හට ගන්න හේතු යෙදුන් නැත්නම් හට ගන්න බෑ කියන ධර්මතාවයේ දෙකක්. අන්නවක තේරුම් ගන්නවා. සංඥාව වුණත් ඇතිලා නැති වුණා කිව්වට දහම දකින්නේ නැහැ. දහම දකින්න නම් ඒක සමුදය දකින්න ඕනේ. සමුදය දැක්කොත් විතරයි ඒ පටිච්ච සමුප්පන්න ස්වභාවය අවබෝධ කරන්න පුළුවන්. කියන්නේ මේ ඇතිකල්ලි මේ වේ. මේ නැත්තම් මෙහෙම වෙන්න බෑ. ඉනස්මින් සති ඉදං හෝති හිමස්මින් අසති ඉදං නහෝති කියන ධර්මතාවය. හේතු තියෙන නිසා ඇති වුණා ඊට පස්සේ නැති වෙලා යනවා කියන එකේ හේතු නිසා හටගත්ත හේතු නැත්තම් හටගන්නේ නැහැ කියන එකයි දෙකක්. නැගම් බයත තේරුම් ගන්න ඕනේ. ඇති වෙලා නැති වෙලා යනවා කියන එකයි ඇති උනේ අවිද්‍යාව නිසායි. අවිද්‍යාව නැත්තම් ඇති වෙන්න බෑ කියන එකයි ඒක ජාති දෙකක්. එතකොට අර දිට්ඨ සුත මුත විඤ්ඤාත කියන මට්ටම ඉන්නවද නැද්ද කියන එක බලාගන්න හොඳ විදිහක්. රූපය හරි වේදනා හරි සංඥාව හරි සංකාරය හරි විඤ්ඤාණය හරි හටගත්තනම් ක්ෂණිකව ඇති වෙලා නැති වෙන්න හරි හටගත්තා නම් තේරුම් ගන්න මේ දිට්ඨ සුත මුත විඤ්ඤාත නම් නෙවෙයි. එතනින් එහාට අපි අවිද්‍යාවෙන් එකතු කරපු ටික එකතු කරලාමයි කියන ධර්මතාවයක් තියෙනවා. ඒ නිසා මේ පුරුදු කරනවයි කියන එක දැන් නම් දිත්තේ දිත්තවත්タン විතරයි කියන තැනින් පටන් ගන්න බෑ. පටන් ගන්න තියෙන්නේ අපි අර දැන් මම අර ඉස්සෙල්ලා විතර උපාදාන වුණාද නැද්ද කියලා කොහොමද දන්නේ අපි? අපි හිතනවා මේවා හටගෙන නැති වුණා අපි උපාදාන කළේ නැහැ කියලා. එහෙම හිතුවොත් ඉතින් මේ දහම දකිනකොට පේනවා එතන අඩුවක් තියෙනයි කියලා. ඒක උපාදාන නොවි ඒක හටගන්නත් බෑ කියන ධර්මතාවයක් තියෙනවා. ඒ කියන්නේ අවිද්‍යාව මත යම් කිසි දෙයක් හටගන්නවා නම් එතකොට ඒ හටගත්තු දේ උපාදාන වෙලා ඉවරයි. අවිද්‍යාව මත හටගන්නව දේවල් අවිද්‍යාව නැත්තම් හටගන්න බෑ. ඇති වෙලා ප්‍රණේකට හරි ඇති වෙලා නැති වෙනවා නම් ඒ ඇති වුණ මොහොතේ විද්‍යාව යෙදිලා කියන පැත්තක් තියෙනවා මේ පටිච්ච සමුප්පන්න ගතියදී. ඒක ආයතන හයටම පොදුයි. මොකද ආයතන හය සංකතයි පටිච්ච සමුප්පන්නයි. අජත්ත ආයතනත් සංකතයි පටිච්ච සමුප්පන්නයි. බහිද්ද ආයතනත් සංකතයි පටිච්ච සමුප්පන්නයි. ඈති කල්හි මේවේ කියන ධර්මතාවයට යටත්. එතකොට අපිට ඔක හටගන්නේ අවිද්‍යාව මතමයි කියන පැත්ත දකින්න පුළුවන් නම් සම්මාදිට්ඨිය එනවා. ඒක හටගෙන නැති වුණා කියන ධර්මතාවේ නෑ පටිච්ච සමුප්පන්න වුණා කියන ස්වභාවය. දෙකේ වෙනස තේරුම් ගන්න වෙනවා. ඒ පැහැදිලි නැත්නම් අහන්න. මං එතන අර උත්සාහ කළේ පත්මට කියන්න දැන් රූපය නැතුව සංඥාව විතරක් හටගෙන නැති වෙනවා. සංඥාව කියන්නේ රූපයක් නෙමෙයි. රූපයක් වගේ දෙයක්. මිරිඟු ස්වභාවයක්. දැන් එහෙම පෙන්වන එක වටිනවා. ඒ වුණාට තාම දැන් ඒ සංඥාව හරි තියෙනවා නම් තාම දිත්තේ දිත්තමත් පන්නන්න නෙවෙයි. එක ඇති වෙලා නැති වෙන ස්වභාවය. එතකොට දැන් ඒ වුණාට ඔතන එකපාර අල්ලන්නත් බෑ. මොකද අපේ රූප මත කෙලෙස් යෙදෙන තාක්කල් අපි ඒ කියන්නේ කාම ලෝකයක් හදන තාක්කල් අපිට අර සංඥාවෙන් මිදෙනවා කියන එක කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. අපි ඉස්සෙල්ලා කරන්න ඕන රූපේ ඉපදුනා නම් ඒ ඉපදුනේ ඇයි කියලා ආයෙයි පෙන්වන්න ඕන. ආයතන මුලාව මත නේද ওই රූපේ උපන්නේ කියන පැත්ත හොඳට ප්‍රගුණ වීම තුල රූපය පිරිසිඳ දැකීම. මේක තමයි මම මේ කායනුපස්සනාව විදිහට දකින්නේ. ඉතින් කායනුපස්සනාව හොඳට වැඩි වීම තුල තමයි මට හිතෙන විදිහට වේදනානුපස්සනාවට යන්න පුළුවන්. කායනුපස්සනාවයි වේදනානුපස්සනාවයි වැඩුණ කෙනෙකුට තමයි චිත්තානුපස්සනාවට යන්න පුළුවන්. අර චිත්තානුපස්සනාව කරන්න පුළුවන් අසම්මුක්තා අසම්පජාන. ඒ කියන්නේ මුක්තසතිය තියෙන කෙනාට චිත්තානුපස්සනාව කරන්න බෑ. අසම්පජානේ ඉඳගෙන චිත්තානුපස්සනාව කරන්න බෑ. එහෙනම් අපි එතෙන්ට එන්න සම්මුත්ත වෙන්න නම් රූපය ගැන ඇත්ත ඇටියට හොඳට දකින්න වෙනවා. වේදනාව ගැනත් දකින්න වෙනවා. ඒ දෙකේ අර මුලා වුණ සතිය මුලා නොවු සතියක් බවට පත් කරගත්ත දවසට තමයි සිත ගැන බලන්න පුළුවන් වෙන්නේ. චිත්තානුපස්සන කොටසට යන්න පුළුවන් වෙන්නේ. ඒක ආනාපාන සති සූත්‍රයේ මජ්ක්‍ධිම නිකායේ තියෙන ආනාපාන සති සූත්‍රයේ තියෙන එක.
මම
මිස්සුති මේ මට ඒක වැටහෙනවා මම පඤ්ඤාව පස්සේ යනවා නෙමෙයි ඒක ඔළුවේ වැඩ කරනවා නමුත් මට උසන රූපයක් ගන්න බෑ කියන්නේ මම තවයේම දකින දෙයක් තමයි රූපය අර අර මේ තුමේ එකතුව නැති වෙනකොටම ඒක පහන නිවිල ආලෝකය නිවන වගේ ඒ රූපය නිසා ඇති වුණු වේදනා සංඥා ඒ නිසා ඇති වුණු පටිච්ච සමුප්පන්න භාවය දකිනකොට මට මේ ආපහු රූපය කරා නම් යන එක පහසු නෑ නමුත් එළියක් පේනවා රූප දකින්නයි කියන එක නෙමෙයි මෙතන කියන්නේ අර මේ භාවනාවේදී මට එන්නේ නැහැ ඒක මේ අනිත් එක ඔබතුමා කියනවා
එතන තව පොඩ්ඩක් මේ ಜಾති තුන ඇතිවීම නිසා දැන් හේතු යෙදෙන නිසා ලෝකේ ඔව් ඵලය
හරි ඵලය එතකොට ඔබතුමා කිව්වා ඵලය
තියුණා නැති වුණා නේද
හරි ඒක නිරෝධ වුණා කොහේවත්
ඔව් ඒ වුණාට ඇති වුණානේ
ඇති හේතු තියෙනකොට හේතු ඒක හේතු ප්‍රත්‍යක් නේ පටිච්ච සම්පදායි ඒක නිරෝධ වෙනවා නිරෝධයි
ඒ නිරෝධයි කියන්නේ ඇයි
ඒක සම්පූර්ණයෙන්ම අයිසර උපදින්නේ නැහැ නැවත මොකක්වත් නැහැ ඒක ඒක සම්පූර්ණයෙන් හිස් මොකුත් නැහැ
ඔව් අන්න අපතන තව ටිකක් හිමීට හිතන්න දැන් ඔබතුමේ කියන එක හරි මේ 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 තුනේ එකතු වෙන නිසා මේක හටගත්තා ඒ තුන නැති වෙනකොට එහෙමම නැති වුණා ආයෙ උපදින්නේ
නැහැ නිරෝධ වුණා ඔව්
එතකොට එතන ලොකු ධර්මතාවයක් දකිනවා ධර්මතාවය තමයි මේක පෙර නොතිබීම හටගත්තා ඉතුරු නැතුව නිරුද්ධ වුණා කියන එක එතකොට ආයෙ උපදින්නේ නැති හින්දා ඔක අනාගතේ ගැන බලලා වැඩන්නේ නෑ නේද
හරි
පෙර නොතිබීම හටගත්තු හින්දා අතීත ගැන බලලත් වැඩන්නේ
නෑ
නේද
හරි
වර්තමානයේදී මොකද වුනේ
වර්තමානයේ ප්‍රපංචය කරහා දුවනවා
හා
ප්‍රපංචයේ තිබීම තියෙනවා එතකොට
අන්න එතන
තියෙනවා නෙමෙයි
තියෙනවා නෙමෙයි ඇති වෙලා නැති වෙනවා එහෙම නැත්නම්
මොඩකමට අර බල්ලා මේ මේ මොකද්ද මේ ප්‍රොෆෙසර්ගේ බල්ලා අර වතුරේ ඉන්නවානේ ආන්නේ වගේ දෙයක් කරගෙන යනවා
ආ එතකොට බලන්න දැන් ඇති වෙලා නැති වුණා කියන ධර්මස්ථාවේ එක හොඳයි පරණ තිබීම හටගත්තා ඉතුරු නැතුව නිරුද්ධ වුණා. එතකොට දැන් අපිට අතීතය ගැන හොයන්න ඕනත් නැහැ. අනාගතය ගැන හොයන්න ඕනත් නැහැ. හැබැයි බුදුරජාණන් වහන්සේ පෙන්නනවා මේ වර්තමානයේ වැඩක් කරන්න තියෙනවා. පච්චුප්පන්න යෝ ධම්මං සත්ත තත්ත්ව විපස්සති කියලා දෙයක්. එතෙන්ට එනකන් නුවණ ආවා. හැබැයි වර්තමානයි කරන්න ඕන දේ වුණාද කියන එක ඔන්න දැන් හොයන්නවා. එතන බැල්ලපත් වුණ ක්ෂණේ ධර්මතාවයක් තියෙනවානේ. එතට ඒක විපස්සනා කළාද පච්චුප්පන්න යෝ ධම්මං වර්තමානයේ ධර්මතාවයක් තියෙනවා නම් තත්තරත්ත විපස්සති එතන එතනම ඒක විදර්ශනය කරන්න. විදර්ශනය කරන්න කියන්නේ ඇත්ත දකින්න. ඒ සිද්ධිය කළාද? ඒක තියලා නිරුද්ධ වුණා කියලා දකිනාට අමතරව ඇති වුණ මොහොතේ විදර්ශනයක් කළාද?
ඒක මෙහෙමයි. මට ඒ නැතිවෙන එක පේන්නේ නැහැ මම උපාදාන වෙනකම්. මේ මට පේන්නේ නැහැටි. උපාදානය ඇත්ත ආතනයි මමයි ඒ උපාදාන කරගත්ත දෙය කියන්නේ. එතකොට මම වාඩි වෙලා භාවනා කරන වෙලාවට විතරක් මම ඒක දිහා බලාගෙන ඉන්නවා මේ මායා රූප හැදි හැදි නැති වෙවි යන හැටි සංඥාව කියන බව හිත තියාගෙන භාවනාවෙන් මිදුන වෙලාවට මට ඒව ගැන සිහිනයක්වත් නැහැ මම සර්ණයි
මම අහන්නේ භාවනා කරන වෙලාවට භාවනා නොකරන වෙලාවට නෙමෙයි අපි සිහිය පිහිටන වෙලාවටනේ අපිට විදර්ශනා කරන්න පුළුවන් තත්ත ඉතස්සති වර්තමාන ධර්මතාවේ විදර්ශනා කරන්නේ කොහොමද?
පංචු මට ඇති වෙන පංච උපාදාන ස්කන්ධ වල මේ ඇතිවීම නැතිවීම දිහා බලාගෙන ඉන්නේ.
ඔව් ඇතිවීම නැතිවීම දිහා බලා ඉඳීම තුළ එක ධර්මතාවයයි අවබෝධ වෙන්නේ. මොකද්ද මේක කලින් තිබුණේ පෙර නොතිබීම හටගත්තා. ඊළඟට නැතිවීම දකිනකොට ඕක ආයෙ උපදින්නේ නැහැ. ඉතුරු නැතුව නිරුද්ධ වුණා කියන දෙක.
හරි.
දැන් වර්තමානය හුන්නේ නැහැනේ. වර්තමානය වුණේ මොකද්ද කියන එක. එතන තත්ත්වගත විපස්සති කියලා බුදුරජාණන් වහන්සේ කියනවානේ.
ඔබතුමා ඒක පැහැදිලි කරලා දෙන්නකෝ.
ඔතෙන්දි මේ අර පටවින් පටවිතෝ මඤ්ඤත කියන එක ගා ගන්න වෙනවා අපිට නේද? අපි ඒ රූපය හරි මොකක් හරි නැත්නම් රූපං රූපතෝ මඤ්ඤති වාගේ ඒ එතන මඤ්ඤනා කරලා තමයි ඉතුරු ටිකට යන්නේ කියන තැන ඔතන ඔය තත්ත්ව විපස්සති කියන තැනට ගා ගන්න වෙනවා නේද? සිරවසර්ණ
එතන පටිච්ච සම්පන්න නෑ නේද?
මෙතෙන්ට එනකොට පටවියක් නෑ නේද? සත්‍යමහ ධාතු ගැන සංකේයක් නෑ. සිද්ධියක් නෑ නේද එනකොට?
නැද්ද? දැන් හටගෙන නිරුද්ධ වුණේ මොනවාද?
හරි. රූප ධාන්‍ය. මෙන්න මේ මොකක් හරි පේනන දේ. එන්ජිනියාන දේ රූප සංඥානේ.
හව් දැන් ඒක තමයි මම කිව්වේ. දැන් ඒ හටගත්තු මොහතේ රූප සංඥාවක් තිබිලා තියෙනවානේ. රූප සංඥාවක් හටගත්ත නේද?
හරි. ඔව් හටගන්නවා.
ආ දැන් අපි එන්න ඕන ඒක අතීතෙත් නෙමෙයි අනාගතෙත් නෙමෙයි වර්තමානෙට එන්න ඕන. ඒ කියන්නේ හටගත්ත ක්ෂණය. හටගත්ත ක්ෂණේ මොනවද දැක්කේ නැත්තම් තේරුම් ගත්තේ?
ඕ
සංඥාව තියෙනා නේද?
ඔව් කියන්නත් ලැජ්ජයි. පටන් අහුවෙන අයවා. මොකද මේ ඒවා මේ ඒවා උඩ මම සම්බන්ධයක් නැතුව හරි ඇතුව හරි ලෝභ දේශ මොහ රැටිලා තියෙනවා.
ආ ඒක පේනවා ගොඩක් හොඳයි. ඒක ඔව දකින්න එක තමයි අපිට අමාරු දෙ. අපි ඇති වුණා නැති වුණා කිව්වට ඇති වුණා මොහොතේ මොකද්ද සිද්ධ වුනේ? ඇතිලා නැතිනවා දකින්න එක හොඳයි. හැබැයි තාම අපි ඇති වෙන මොහොත විදර්ශනා කළේ නැහැ. ඒ කියන්නේ ඇති වෙන මොහොතේ ඇත්ත හෙව්වේ නැහැ.
ඇති වෙන මොහොතේ තියෙන්නේ අර අර ප්‍රපංච වගේම මෙන්න මේ ගති ටික. ගති ටිකයි වැඩ කරන්නේ. එන එන රූපය ඒ සංඥාවට සංඥාව උඩ නැගුණු මෙන්න මේ අතෝෂම ලෝභ ද්වේෂ මොහ අලෝභ අද්වේෂ අමෝහ වගේ ඒවට සම්බන්ධ දෙයක් නැතුව මා රූප මේ පාදන ස්පන්දයක් හට ගන්න බවක් මම දකින්නේ නැහැ.
මම දකින්නේ නැත්තා හොඳයි. ඒවා මම තමයි ඔක හට ගන්න. කියන්නේ අවිද්‍යාව මතමයි මේවා හටගන්නේ. මොකද ඔය හටගත් ඒ නිසා තමයි මම කිව්වේ දැන් ඔය ಜಾති පහක් නේ රූප වේදනා සංඥා සංකාර විඥාන. ඔය පහෙන් එකක් හරි හටගත් තනං මතක තියාගන්න ඔය පහට තමයි ලෝකේ කියන්නේ. ඔය පහට තමයි දුක කියන්නේ. ඒ නිසා තමයි ඔය පහ අපිට විදර්ශනා කරන්න වෙන්නේ. එකයි පච්චුප්පන්න යෝධමන් තත්ත්ව විපස්සති අපේර හටගෙන නැතිනවා කියන තැනට ආවට පස්සේ හටගත් ක්ෂණේ දැන් හොයන්න තියෙනවා. ඔක දිහා නිකන් බලන් ඉඳීමම මදි. දැන් අපි කණ්ණාඩියෙන් එබෙනකොට ප්‍රතිබිම්බයක් හටගත්තා, අයින් වෙනකොට නැති වුණා. වතුරට එබෙනකොට බල්ලෙක් හටගත්තා, අයින් වෙනකොට නැති වුණා. ඇති වෙනව නැති වෙනව අපේනවා. බලන නිසා පේනවා කියන එකත් තේනවා. බලපු මොහොතේ මොකද්ද සිද්ධ වුනේ? එතනත් විදර්ශනා කරන්න කියලා බුදුරජාණන් වහන්සේ පෙන්නනවා. වර්තමානයේ යම් කිසි ධර්මතාවයක් තියෙනවා නම් එතන එතනම ඒක විදර්ශනා කරන්න. නෑ අපිට හොයාගන්න එනවා දැන් පළවෙනි දේ තමයි දර්ශනා කරන්නේ මොකද්ද දෙවෙනි දේ තමයි දර්ශනා කරන්නේ කොහොමද ඒක දර්ශනා කරන්නේ මොකද්ද කියලා හොයාගන්න නම් ඒ ක්ෂණේදී අපිට ඒ වර්තමානෙට යන්න වෙනවා ඒ ක්ෂණේදී මොනවද හටගත්තේ ඇති වෙලා නැති වෙන්න හරි මොනවා හරි හටගත්තානේ නැත්නම් ඇති වුණා නැති වුණා කියන්න බෑනේ මොනවද ඇති වුනේ එතකොට හොයාගන්න පුළුවන් වෙයි ඔය ජාති පහ රූප වේදනා සංඥා සංකාර විඥාන
සත්‍යෙන්දිත රූපයක් අපි දකිනකොට රූපයට සමුදය වෙන්න අපිට සංඥාවකින් බලපෑමක් තියෙනවා කියලා අපිට සමුදයක් වගේ පේනවා ඒ කියන්නේ අපිට රූපයක් අපි ගහක් දකිනකොට මේකට මෙතන ගහක් තියෙනව නෙමෙයි ඇත්තටම අපිට සංඥාවක් එනවා කියන අදහසක් තියෙනවා සමුදේ විදිහට හැබැයි සංඥාවට සමුදේ වෙන්නේ මොකද්ද කියන එක විදර්ශනා කරගන්න බැහැ රූපයක් එතන නැහැ එතන සමුදේකින් තමයි එන්නේ කියන එක දල අවබෝධයක් තියෙනවා නමුත් සංඥාවට සමුදේ මොකද්ද කියන එක අහුවෙන්නේ නැහැ මේක කොහොමද අපි සමුදේ දකින්න ගහක් දකිනකොට එන සංඥාවට සමුදේ මොකද්ද කියලා විදර්ශනා කරනකොට
ඒව අපි ඉස්සෙල්ල ඉතින් ධර්මෙන් බුද්ධ දේශනාවලින් මොකද්ද සමුදය කියලා අහගන්න ඕන ඊළඟට ටික ටික ඒ ප්‍රත්‍යක්ෂ වෙන්න නම් සතර සතිපට්ඨානෙ වැඩෙන්න ඕන සතර සතිපට්ඨානෙ මේ කායන මාර්ගය පෙර සතර සතිපට්ඨානෙ තමයි කායනුපස්සනා වේදනානුපස්සනා චිත්තානුපස්සනා ධර්මාන එතෙන්දි ඒවයි පිළිවෙලක් ඒකේ ආනාපාන සති සූත්‍රයේ පැහැදිලිව පෙන්නනවා චිත්තානුපස්සනාව කරන්න බෑ මේ මුත්තස්සති අසම්පජාන කෙනාට. එහෙනම් අපිට ඉස්සෙල්ලා අපි තියෙන මුත්තස්සති අසම්පජාන කියන දෙකෙන් මිදෙන්න වෙනවා. චිත්තානුපස්සනාවට එන්න කලින්. හැබැයි කායනුපස්සනාවට හරි වේදනානුපස්සනාවට හරි ඔය මුත්තස්සති කතාවයි අසම්පජාන කතාවයි කියන්නේ නෑ. එහෙනම් කෙනෙකුට පටන් ගන්න තියෙන්නේ ඔය දෙකෙන්. එතකොට අපිට පේනවා කායනුපස්සනාව අපි වඩනකොට හරියට වැඩුවොත් පෙර මුත්තස්සති කියන එක, ඒ කියන්නේ මුලාවෙන් ඇති වුණ සතිය ඉරු වෙන්න ඕන. මුලා නොවුණු සතියක් ඇති වෙනවා සම්පජාන සම්පජානය සහිත මුලා නොවුණු සිහියක් පිහිටන්න තමයි එතකොට මුලින් කායනුපස්සනා සතිපට්ඨානේ වඩන්න තියෙන්නේ තත්ත මුලා නොවුණු කියනකොට තේරුම් ගන්න ඕන දැන් අපි අර වතුරේ බල්ලා දිහා බලා ඉන්න පුළුවන් නේ සිහියෙන් සියෙන් බලා හිටියට එතන තියෙන්නේ මුත්තක් සතියක් නේ මුලා වුණ සතියක් නේ ඒත් මුලා නොවුණු සතිය එන්න නම් එතන සම්මාදිට්ඨිය ඊය දෙන්න ඕන ඒක ධර්මයක් අහලා තේරුම් අරන් තියෙන්න ඕන නේද මේක හටගත්තේ මොඩකමට මොඩකම නැත්තම් හටගන්නේ කියන නුවණක් එක්ක සිහිය පිහිටන්නත් ඕන. ඒක ඒක පුරුදු කරන්න දැන් කායනුපස්සනාව පැත්තෙන් ගොඩක් වඩන්න වෙනවා. ඒකට තමයි මම ගොඩාක් කියන්නේ දැන් ආයතන ගැන හොඳට සිහියෙන් මේ පටන් ගන්න මේ රූප ගැන දැනගන්නකොට අපි සාමාන්‍යයෙන් දැනගන්නේ එළියේ රූප ගැනනේ බහිද්ද රූප ගැනනේ. මොකක් හරි රූපයක් දැනගත්තු ගමන් අපි පුරුදු කරන්න ඕන ඔක ඇත්තටම එළියේ තිබුණ දෙයක්ද නැත්නම් ආයතන මුලාව නිසා අපි එළියේ තියෙනවා කියලා බාරගත්තද කියන එක. දැන් හොඳට පැහැදිලි වෙන්න ඕන ඔය විශේෂයෙන් ශබ්ද අහලා එළියේ හදන රූප ඔක්කොම මේ අවිද්‍යාව මත පනවපුවා. කන නිසා ඒ වගේ ඇහැ නිසා නාසය නිසා දිව නිසා කය නිසා එළියේ බාහිර රූපයක් මෙච්චර කල් බාරගත්තනම් ඔක විද්‍යාව මතමයි. එනෙවි. අවිද්‍යාව තියෙනකන් ඔක තියෙන, විද්‍යාව නැත්නම් එහෙම වෙන වෙන්නේ නැහැ, නැත්තම් උපදින්නේ. අපේ අවිද්‍යාව නිසා එළිය තියනවා කියලා හිතුවට අවිද්‍යාව නැති මනසට ඔක උපදින්නේ නැහැනේ. කියන දැක්ම එනකන් මේ බාහිර රූප ගැන බලන්න තියෙනවා. ඒකම ඉතින් බාහිර රූපිට බැලුවට මදි අජත්ත රූපෙටත් බලන්න තියෙනවා. අපේ ශරීරය හරි නැත්නම් පොදුවේ ගත්තොත් ඇහැ කන නාසය දිව ශරීරය කියන තිකනේ අජත්ත. ඕකට අහුවෙන අහුවෙන සරයක් ගානේ අපිට අනිත්‍යත්වයට පෙන්වන්න වෙනවා. මේකත් අපේ අවිද්‍යාව නිසයි ඔහොම බාරගත්තේ. අවිද්‍යාව නැත්තම් එහෙම ඒවා උපදීමකුත් නැහැ. කියන්නේ ඒකත් අපි සමුදය වෙන හැටි දකිනවා. මෙන්න මේ හේතු ඉදුණ නිසායි ඔක ඉදුණේ. මේ ක්ෂණේට ඉදුණා. මම කිව්වේ තෙළු ඉතිරි මේ දැල්ලක් නිසා ආලෝක ඉපදුණා. හැබැයි ඒ ඉපදුනේ හේතු නිසා ඵලයේ ඉපදුණා තමයි. ඊට කලින් හේතු යෙදුනේ නැති හින්දා ඒක ඉපදුනේ නැහැ. ඊට පස්සේ හේතු යෙදෙන්නේ නැති හින්දා ඒක උපදින්නේ නැහැ. පෙරණතේදී මාතකත් ඉතුරු නැතුව නිරුද්ධ වුණා. හැබැයි දැන් වර්තමානයේ කියන්නේ ඉපදුන මොහොතේ සිද්ධිය මොකක්ද? මේ හේතු යෙදিলা හින්දා නේක ඉපදුනේ. ඒ හේතු මොනවාද? ඒ හේතු බලනකොට ඔන්න දැන් ඇහි රූපේ හේතු මොනවාද? කනේ ශබ්දේ හේතු මොනවාද? ඒවයි අපි අහලා තියෙනවානේ අවිද්‍යා කර්ම තණ්හා ආහාර. එතකොට එතන දැන් මේ දෙන්නේ අල්ලන්න ඕන මේ ලෝකෝත්තර දර්ශනයේදී අවිද්‍යාව කියන එක. ඒ ක්ෂණේදී අවිද්‍යාව යෙදුන හින්දා නේද ඔය ඉපදුනේ? ධර්මෝලිකව ඉවි ඇහි රූපේ චක්කුඥානේ පස්සේ ඒ සංඥාවක් ඉපදුනා නම් මොකද්ද හේතුව? පස්ස පච්චය සංඥා. අහලා තේනා නේද ධර්මේ? පස්ස පච්චය සංඥා. පස්ස පච්චය වේදන. පස්ස පච්චය චේතන නැත්නම් සංඛාර.
සංඥාවට පස්සේ තමයි හේතුවක් සමුදය වෙන්නේ. සම්පස්ස වුණා හින්දා සමුදයක් වෙනවා.
සංඥාවටත් පස්සේ වේදනාවටත් පස්සේ සංකාරයටත් පස්සේ එහෙනම් අපිට පස්සේ ඉක්මනා යන දෙකීමකට යන්න වෙනවා. ඒ කියන්නේ පස්සේ කියන එකෙත් සමුදේ හොයන්න වෙනවා. පස්සේ මොකද්ද? පස්ස සමුදේ මොකද්ද? පස්ස නිරෝධේ මොකද්ද කියන තැන හොයාගන්න වෙනවා. ඒක අහුවෙන්නේ වර්තමානයේ. දැන් පස්සේ කියන එක පෙර තිබුණෙත් නැහැ, අනාගතෙත් නැහැ. මේ මොහොතේ තිබුණා නේ. ඒක ක්ෂණේට. මේ පස්සේ තිබුණේ කොහොමද? ඒකේ සමුදේ හොයා ගන්න වෙනවා. පස්සේ සමුදේයි නිරෝධයයි දැක්කොත් සම්මාදිට්ඨිය එනවා.
පස්සේද සමුදේ වෙන්නේ සාර මේක තුනක් නේ ආයත මේ අපි කියන්නේ රූප, ඇහැයි, විඤ්ඤාණයයි චක්කු සම්පස්සේ වෙනවා කියන්නේ විඤ්ඤාණ. ඒ පස්සේ එහෙමද කියලා?
ඔව් ඒක තමයි. වෙන පස්සයක් නැහැ. ආයතන හයේ පස්ස හය තියෙන්නේ. ඇහැයි රූපේ චක්කු විඤ්ඤාණේ කනන් ශබ්දේ සෝත විඤ්ඤාණේ. නේද?
දැන් මේ රාවි ඔතෙන්දී අපිට සංඥාවක් ආව කියන්නේ රූපේ පිළිසිඳ දැකලා නැහැ කියන එක ගන්න පුළුවන් නේද උතනයි?
ඔව් දැන් ඔය පස්සේයි පස්ස සමුදේයි හොයාගෙන යනකොට ඔන්න ඔය නුවණ එනවා. රූපේ පිළිසිඳ දැකලා නැහැ තාම. ඇයි? ඇහැ කියන්නේ රූපේ, රූපේ කියන්නේ රූපේ, කන කියන්නේ රූපේ, ශබ්ද කියන්නේ රූපේ. ඇහැයි රූපේ තිබුණා හින්දානේ චක්ක්‍රඥානේ හටගත්තේ. හරි තුන හටගත්තු හින්දානේ පස්සයක් හටගත්තේ. පස්සේ නිසානේ වේදනාවක් හටගත්තේ, සංඥාවක් හටගත්තේ. අපි සංඥාවල් ගත්තට දැන් ඒක හටගන්න හේතු ටික හුන්නේ නැහනේ. තමයි මේ වර්තමානයේ විදර්ශනාව ආම උන්නේ පච්චුප්පන්නය ධම්මං තත්ත්ව විපස්සති කියන පැත්ත. හැබැයි අපිට ඔක වර්තමානයේ ඔය සිද්ධිය බලන්න වෙන්නේ ඒක සිද්ධ වෙලා නැති වුණාට පස්සේ. ඒ කියන්නේ අනාගතේ. ඒක සිද්ධායින මහතේ බලන්න තාම හැකියාවක් නැහැ. ඒකයි මං කියන්නේ තාම අපිට දිත්තේ දිත්තේ නැත්තම් වෙන්න හැකියාවක් නැහැ. අනිත් දේවල් ටික උපද්දලා නැති වෙලා දැන් අපි උපද්දපු ධර්මවල ඊට පස්සේ හැරි නුවණින් මෙනෙහි කළොත් මේවයි ඉපදුනේ මේ නිසයි කියන පැත්ත ධහමට අනුව හෙරුවොත් අනාගතේ ඥානයක් පහළ වෙයි. දැන් නැති වුණාට කතර පච්චුපන්න යෝ ධම්මං තත්ත තත්ත විපස්සති. එතන එතන විපස්සනා කරනකොට නුවණ එන්නේ අනාගතේ. ඒ නුවණ අනාගතේ කිව්වේ කියන එක ඔන්න දැන් අපි කායනුපස්සනාවේ දැන් අපිට යන්න වෙනවා. කායනුපස්සනාවට කායනුපස්සනාවේදී මොකද කියන්නේ? ඉති අජ්ජත්තං ආකාරය කායනුපස්සේ විහෙරති බහිද්දවා කායේ කායනුපස්සේ විහෙරති. ඒතර අජ්ජත්ත රූපෙත් කායනුපස්සනාව කරන්න තියෙනවා. බහිද්ද රූපෙත් කායනුපස්සනාව කරන්න කොහොමද කායනුපස්සනාව වඩන්නේ? සමුදය ධම්මානුපස්සීව කායස්මින් විහෙරති. සමුදය ධර්මය දකිමින් ඉන්න ඕන. මොනවයිද? අච්චත්තේ බහිද්දේ. අච්චත්ත රූපේ බහිද්දේ. අච්චත්ත කයේ බහිද්ද කයේ. මනහද අච්චත්ත කය. අච්චත්තකය විදිහට අපිට ගන්න වෙනව නේද? ඇහ කන නාසය දිව ශරීරය. බහිද්දක විදිහට ගන්න වෙනවා රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ. හවනේ රූපය කියලා පනවන්නේ නේද? එහෙනම් අපි අර තිවිලා නැති වෙන කියන තව ටිකක් එහාට හොයන්න වෙනවා දහමට අනුව. හකනනාසේ දේ ශරීරේ රූප ශබ්ද ගන්ධ රස පොට්ටප්ප කියන ඒවත් සංකතයි පටිච්ච සමුප්පන්නයි. ඇයි ඒව සංකත වුනේ? හේතුප්‍රත්‍යයෙන් හටගත්තේ. ඇයි ඒව පටිච්ච සමුප්පන්න වුනේ? හේතු යෙදෙන කල්හිමයි ඵලය. හේතු යෙදුනේ නැත්නම් ඵලයක් උපදින්නේ නැහැ. මේ ඇති කල්හි මේවි. එහෙ නැත්නම් උපදින්න බෑ. ඉමස්මෙන් සති ඉදන් හොති, ඉමස්මෙන් අසති ඉදන් නහෝති. තත්පි ඇති වෙලා නැති වෙනවා කියනකොට ඒ ධර්මතාවය දැක්කද? ඇති වුණා නම් ඇති වුණේ ඇයි කියලා එතනත් අපිට සමුදය හොයා ගන්න වෙනවා. සමුදය හොයා ගැනීම තුළ පටිච්ච සමුප්පන්න ස්වභාවය දකින්න වෙනවා. මේ ඇති කල්ලි මේ වේ. අවිද්‍යාව ඇති කල්ලි ඒව තියෙනවා. අවිද්‍යාව නැත්තම් ඔය උපදීද? අන්න හොයන්න වෙනවා.
ඔය පෙර නොතේවීම හටගෙන ඉතුරු නැතුව නිරුද්ධ වෙනවා කිව්වහම සර් අපිට අතීතයයි අනාගතයයි නැතුණාට මැද තැවරෙන වර්තමානයේ නොවැළී ඉන්න ගතිය ඉතුරු වෙනව නේද? හැදෙන ගතිය ඉතුරු වෙනවා. අර මජ්ජිම සූත්‍රෙත් කියන්නේ අතීතාන්තයයි මේකයි නැතුව මැද තැවරෙන්නේ නැතුව ඉන්න කියලා කියනව නේද? සමාධිත්‍ය ඇති වෙන්නන
ඔව් අන්න එහෙම දහමට ගලප ගලප බලන්න ඕන. අතීත ඒකාන්තයක් අනාගත ඒකාන්තයක් වර්තමානයේ මැද මැදත් තවරෙන්නේ. මැච්චේ මන්තා නලිප්පති කියන එකට තමයි මැද ගැන තියෙන ආදර්ශනයක් කරන්න නේද?
ඔව් සර්.
එතකොට නිකම්ම වර්තමානෙ දිහා බලා ඉඳීම නෙමෙයි, මේ ඇති වෙනව නැති වෙනව ඇති වෙනව නැති වෙනව කියලා බලා ඉඳීම නෙමෙයි. එතනත් විදර්ශනයක් කරන්න වෙනවා. එහෙම වුණත් තමයි තණ්හාව දුරු
වෙන්නේ. එකෙන් කියන්නේ ඒකෙන් එහාට ගිහිල්ලා බලන්න ඕනේ අපි මැද තැවර නැතුව ඉන්නේ කොහොමද කියලා. අතීතයේ අන්තය දුරු කළා නම් අනාගතය දුරු කළා නම් මැද තියෙනව කියලා දැන් තියෙනවනම් මැද දැන් තියෙනවා කියන එක අපි දුරු කරන්නේ කොහොමද කියන එකත් තවදුරටත් ප්‍රගුණ කරන්න
ඕන. ඔව්. ඒ දුරු කරන්නේ කොහොමද? එතන තමයි සතිපට්ඨාන භාවනාව. සතිපට්ඨාන භාවනාව මොකද්ද? සමුදය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති. සමුදය දකිමින් ඉන්න වෙනවා. දැන් මේ කම්ම ඇති වුණා නැති වුණා කිව්වට ඵලය ඇති වුණා නැති වුණා තමයි ඒකේ සමුදය දැක්කේ නැන්නේ. ඇති වුණා නැති වුණා, රූපය ඇති වුණා නැති වුණා, විඥානය ඇති වුණා නැති වුණා. හැබැයි ඒක ඔක්කොම ඵලනේ නේද? සමුදය දැක්කේ නැහැ. ඇයි ඇති වුණේ කියන එක දැක්කේ නැහැ.
මාතෘක සමුදය දකින්නකම් අපිට පේන්නේ ඇති වුණා නැතිවම කියන එක තමයි.
ඒක ඇති වෙලා නැති වෙන එකේ ඉතින් ආයි දකින්න ඕනේ. ඇති වෙනකොට තියනවා, නැති වෙනකොට නැහැ. ඇත නැත. කලින් තිබුණ නැහැ නැත. දැන් තියනවා ඇත. ආයක්ෂණයකට පස්සේ නැත. නැත ඇත නැත එක ඉක්මනට පැන්නා නේද?
සමුදේ දකින්න දකින් නැති තාක් කල් අපි ඔය අන්ත දෙකට පැන පැන තමයි ඉන්නේ සර්.
ඔව්. දෙතේකින් බේරෙන්න නම් ඇත කියන වර්තමාන මොහොතේ විදර්ශනයක් කරන්න තියෙන එක කරන්න පුළුවන් දහම දන්න දකින්න කෙනාට විතරයි. එන බුදු කෙනෙක්ගේ දේශනාව අහලා තේරුම් ගත්ත කෙනාට විතරයි විදර්ශනේ පුළුවන්. අනිත් අයට පුළුවන් ඇති කියලා නැති වෙන හැටි බලන් ඉන්න. ඒකට දහමක් දැනගන්න ඕනේ නැහැ. හිත හටගත්ත නැති වුණා. වේදනාව හටගත්ත නැති වුණා. විඥානය හටගත්ත නැති වුණා. අපි පටිච්ච සමුප්පාදයක් නැහැ.
ඵලයේ වෙනස් වීම විතරයි තේරෙන්නේ අපිට.
හරියට හරියන්නේ එක තේරුම් ගන්න ඕනේ. ඵලයේ දිහා බලා හිටියට ධර්ම අවබෝධ වෙන්නේ නැහැ. පටිච්ච සමුප්පාදේ අවබෝධ කරන්න නම් අනිවාර්යෙන් හේතුව, පත්‍ය මොකක් නිසාද ඔය ඵලය කියන පැත්ත හොයන්න වෙනවා. ඒ මොකක් නිසාද හොයන්න කියපු තැනත් බුදුරජාණන් වහන්සේ අපිට පෙන්නලා තියෙනවා. ඒක නම් බාහිරෙන් හොයන්න එපා. තමන් තුළින් හොයන්න. ලෝකයයි ලෝක සමුදයයි හොයන්න කියන්නේ තමන් තුළින්නේ. කියන්නේ ආයතන තුලින් හොයන්න වෙනවා. අනේ දැන් කරන්න වැඩක් තියෙනවා කියලා දැක්ක කෙනාට දැන් ඒ වෙලේ මොකද්ද කියලා හොයන්න වෙනවා. මොකද්ද කරන්න ඕන? දැන් සමුදේ ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති වෙන්න ඕන. සතිය තිරලා නැති උනේ ඵලය තිරලා නැති උනා. කොහොද දැන් සමුදේ ධම්මානුපස්සී වුණාද? එම නෝනනම් සතිපට්ඨාන භාවනාවක් වෙනවද? දැන් නොය අදහස අරගෙන තමයි දැන් අපි එක කමටහනක් ආනාපාන සතිය වගේ එකක් අරගෙන ඒක නුවණින් විමසන්න වෙන්නේ නේද? වර්තමානයේ කොහොමද විදර්ශනා කරන්න කියන එක නේද? එතෙන්දී අපිට ඔන්න යන්න වෙනවා. දැන් අපි කායanusasanave anapana satiya gattot ඇයි බුදුහාමුදුරුවෝ කිව්වේ අනේ ශාසනවල anapana satiyකුත් තියෙනවා, මේ ශාසනයේ anapana satiya ඊට වඩා වෙනස් කියන එක. අනේ ශාසනවල anapana satiyෙන් මඟඵල ලැබෙන්න විදිහක් නැහැ. එහෙනම් අපි හොයාගන්න ඕන සාමාන්‍ය කෙනා ආනාපාන සතිය වඩන හැටි බුදුදහමත් දන්න දකින්න කෙනා ආනාපාන සතිය වඩන හැටි වෙනස. ඒ වෙනස එන්නේ ඔන්න ඔය දහම يعني කම්ම හුස්ම දිහා බලා හිටියට හරියන්නේ නැහැ. වර්තමානයේ විදර්ශනාවක් වෙන්න ඕන. පච්චුප්පන්න යොදම්මන් තත්ත්ව විපස්සති කියන නුවණත් එක්ක. ආනාපාන සතියේ මුලින් පටන් ගන්නානි දීගං ආස්ස සන්තෝ දීගං අස්ස සාමීති පජානාති දීගං ආපස්ස සන්තෝ දීගං පස්ස සාමීති පජානාති. දිග හුස්මක් තියෙනකොට දිග හුස්ම බව දැනගන්නවා. ඊළඟට රස්සං ආස්ස සන්තෝ රස්සං අස්ස සාමීති පජානාති රස්සං ආපස්ස සන්තෝ රස්සං පස්ස සාමීති පජානාති. කෙටි හුස්මක් තියෙනකොට කෙටි හුස්ම බව දැනගන්න ආස්වාසේ හෝ ප්‍රාස්වාසේ. එතෙන්ට එනකන් ඉතින් ඔය මේ කියපු දහමක් අවශ්‍ය නැහැ. ඊළඟට එනවා සබ්බකාය ප්‍රතිසංවේදී අප්‍රසිස්සා නීති සික්කති යන්න. දැන් අතන නුවණින් හොයන්න වෙනවා මොකද්ද මේ කියන්නේ කියලා. සබ්බකාය ප්‍රතිසංවේදී කියන්නේ මොකද්ද? එතකොට දැන් මෙතන කය කියන්නේ ආස්වාසය ප්‍රාස්වාසයනේ. එතකොට ඒකේ සියලු කය ප්‍රතිසංවේදීව කියන්නේ එක පැත්තකින් තේරුම් ගන්න ඕන. දැන් සියලු කය සංවේදීව ඉන්නනම් හිත දුවදුව බෑ. ඒ කියන්නේ දැන් මුළු හුස්මටම අවධානය හිතින මට්ටමකට දැන් සිහිය පිහිටලා තියෙන්න ඕන. හිත දුවන්නම බෑ. ආශ්වාසයේ ආරම්භයේ ඉඳන් ඉවර වෙනකන් දැනගන්න ඕන. ප්‍රාශ්වාසයේ ආරම්භයේ ඉඳන් ඉවර වෙනකන් දැනගන්න ඕන. එහෙම දැනගන්නේ හිත කිසිම වෙන අරමුණකට යන්න බැරි මට්ටමට හුස්මටම දැන් අවධානය යොමු වෙලා තියෙන්න ඕන. එතකොට ඔන්න අර දිග හුස්ම කෙටි හුස්ම කියන එකේ ආශ්වාසය හෝ ප්‍රාශ්වාසය සියලු කය දන්නවා. හැබැයි දැන් තියෙන්නේ පජානාති නෙවෙයි. මුළු ආශ්වාස කයම තියනවා කියලා පජානාති නෙවෙයි. දැන් තියෙන්නේ අස්ස සිස්සානීති සික්කති කස්ස සිස්සානීති සික්කති. පජානාති එකේ තිබුණේ දිගං අස්සන්ත දිගං අස්ස සාමීති පජා අස්ස සාමීති පජානාති. දැන් තියෙන්නේ අස්ස සිස්සානීති සික්කති. අස්ස සාමීති කියන්නේ වර්තමානයේ. අස්ස සිස්සානීති කියන්නේ අනාගතේ. පස්ස සාමීති කියන්නේ වර්තමාන. පස්ස සිස්සානීති කියන්නේ අනාගතේ. දැන් පජානාති එක වර්තමානයේ. හැබැයි සික්කති කියන එක අනාගතේ. හුස්ම ගනිමින් හික්මෙනවා හුස්ම දමමින් හික්මෙනවා කියන එක අනාගත කාලේ තමයි අස්ස සිස්ස. අස්ස සිස්ස කියලා පාලි වචනේ ඒ හුස්ම කියන එක වර්ණගලා තියෙන්නේ අනාගතේට. දැන් අතන වෙනසක් එනවා. දැන් නිකම්ම හුස්ම දිශා සිහිය පිහිටගෙන ඉන්න කෙනාගේ හුස්ම ගණෙමින් අනාගතේ හික්මෙන කෙනාගේ වෙනස මොකද්ද? දැන් හික්මීම එන්නේ මේ ශාසනයේ හික්මීම. අනේ ශාසනවල වලට හුස්ම දිහා බලා ඉන්න පුළුවන්. හැබැයි මේ හික්මීම අනාගතේ හික්මීම ඇති වෙයිද? එකම අපිට කායනුපස්සන ඊළඟ කොටසටත් දාන්න වෙනවා. පස්සම්බයන් කාය සංකාරං අස්ස සිස්සාමීති සික්කති. පස්සම්බයන් කාය සංකාරං පස්ස සිස්සාමීති සික්කති. පස්සම්බයන් කියන්නේ සංසිඳිලා කාය සංකාර. කාය සංකාර සංසිඳිලා ආස්වාස් කරමින් හික්මෙනවා අනාගතේට. ආස්වාස් කරමින් හික්මෙනවා එකත් අනාගතේට වර්ණගලා තියෙන්නේ. ඇයි මේ අනාගතේට දැන්නේ හික්මීම? මේ මොහොතේ නද මම හිතා ගන්න පුළුවන් දැයි කියලා. ඔය දැන් අපි කතා කරපු කරුණුත් එක්ක ටිකක් හිතලා බලන්න.
ඒ කියන්නේ දැන් හික්මෙන්න කලින් අපි දැනගෙන ඉන්න ඕන කියන එකද? ආබෝධ කරගෙන.
ඔව් දැනගත්තේ නැත්නම් මේ ශාසනයේ හික්මීම එන්නේ නැහැ. ඒකට දැනගන්න ඕන මොනවද? අපි මෙච්චර වෙලා කතා කළේ දැනගන්න ඕන මොනවද? සතිපට්ඨාන භාවනාව වඩනවා කියන්නේ මොකක්ද?
පටවි යන
ආයතන වලින්ද අපි දැනගත්තේ කොහොමද? දැනගත්තේ මොන ආයතන වලින්ද? සමුදය නිරෝධය දැක ගන්න ඕන කියලා.
අන්න දැන් සතිපට්ඨාන භාවනාව කියන්නේ සමුදය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති. එතන ඉන්නේ පටන් ගන්න. සමුදය ධම්මය දකින්න ඕන. වය ධම්මය දකින්න ඕන. සමුදය දකින්න එකේදී අපි දන්නවා දැන් ලෝකෝත්තර සමුදය කියන්නේ එළියෙන් හොයලා හරියන්නේ නැහැ. සමුදය තමන් තුළින් හොයන්න ඕන. තමන් තුළින් කියන්නේ ආයතන පැත්තෙන් හොයන්න ඕන. අනේ දැන් සමුදේ හොයන්නේ නමකේ සමුදේද හොයන්න ඕන
හුස්මකයේ සමුදේ
හුස්මකයේ සමුදේ එතකොට අපි දැන් සබ්බකාය කියලා හුස්මක් දැනගත්තනේ දිග හුස්ම හරි කෙටි හුස්ම හරි ආශ්වාසය ප්‍රාශ්වාසය කියලා දැන් කයක් අපිට තියෙනවා අන්න ඒකේ සමුදේ හොයාගන්න වෙනව නේද දැන් සමුදේ ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති කියනකොට දැන් බලන්න ඔන්න දැන් මොනුවණින් හොයන්න වෙනවා දැන් ධහම දකින්න කෙනා තමයි ඕක හොයන්නේ ධහම දන්න කෙනා දැන් ඔය දිග හුස්ම කයේ හරි කෙටි හුස්ම කයේ හරි ඉති රූපන්නේ රූපයක් නේ ඕක ඊළඟට ඉති රූපස්ස සමුදේ ඔන්න දැන් සමුදේ හොයාගන්න කොහොමද සමුදේ හොයාගන්නේ මොකද්ද සමුදේ
ආයතනවලින්
දිග ආස්වාසේ හරි කෙටි ආස්වාසේ එහෙම නැත්නම් දිග ප්‍රාස්වාසේ හරි කෙටි ප්‍රාස්වාසේ හරි ඕකේ දැන් මුළු කයම දැනගත්තා දැන් ඒකේ සමුදේ හොයන්න ඕනනේ මුළු කය කියන්නේ රූපයනේ ඉති රූපන්නේ ඉස්සෙල්ලා විදියට කිව්වොත් ඵලය පහන් දැල්ලේ ආලෝකය වගේ දැන් ඕකේ හේතු ටික හොයාගන්න වෙනවා සමුදේ කොහොමද සමුදේ හොයන්නේ මොකක්ද සමුදේ හිතලා කියන්න බලන්න
ආයතනින්
බරක් කිති බව අනිත් ආයතන වලට නැහැ මන ආයතනයට විතරයි කියලා මම අදහස්
කළා. හරි. මන ආයතනයට විතරයි. දැන් අනිත් මන ආයතනේ නිකම්ම වැඩ කරන්නේ නැහැ නේ. තව ආයතනයක් උදව් වෙලා තියෙනවානේ. මොන ආයතනෙ හින්දාද හුස්ම තියනවා කියලා දැනගත්තේ?
කාය.
කාය ආයතනෙන් දැනුන් නැත්තම් හුස්ම තියනවා කියලා දන්නේ නැනේ නේද? කාය ආයතනයයි මන ආයතනයයි. හරි දැන් ආයතන දෙක වෙන් කරගත්තා. වෙනද කරපු එකමයි මේ කරන්නේ. ඉස්සෙල්ලා ආයතන වෙන් කරගන්නවා. මොනවා හරි දැනගත්තා නම් මන ආයතන වලින්ද දැනගත්තේ. කාය ආයතනයයි මන ආයතනයයි. ඊළඟ පියවර මොකද්ද? කාය ආයතනෙට පුළුවන් මොකද්ද? මන ආයතනෙට පුළුවන් මොකද්ද කියලා ඔන්න දැන් ආයතන පිරිසිදු දකින්න ඕන. කාය ආයතනෙට පුළුවන් මොකද්ද? කාය ආයතනෙට පුළුවන් දැන් මුත තියෙන සිද්ධිය. දිට්ඨ, සුත, මුත, විඤ්ඤාත කියලා හතරෙන් කාය ආයතනෙට දෙන්න පුළුවන් දැනීම කියන එක. දැනීම මුත කියන එක හුස්මක්ද? දිග කොට අපි සත්කාය කියලා අඳුරගත්තු හුස්මද මේ දැනීම කියන එක? නෑ. හුස්ම හැදුවේ කවුද?
හුස්ම මනසේ වැඩක්.
මන ආයතනෙන් නේද? කාය ආයතනෙන් දෙන්නේ දැනීම විතරයි. දැනීම කියන්නේ නහයක්වත් නෙමෙයි හුස්මත් නෙමෙයි. නහය කියන්නේ රූපයක්, නහය හැපෙන හුස්ම කියන්නේ රූපයක්. එතකොට දැන් සබ්බකාය කියපු ඒ ආස්වාසකය හරි ප්‍රාස්වාසකය හරි කාය ආයතනෙන් හදපු එකක්ද මන ආයතනෙන් හදපු එකක්ද?
මන
ආයතනෙන් නේද? දැනෙන දේ ගැන කල්පනා කරන්න ගිහින් නේද? ඔක ආස්වාසේ හරි ප්‍රාස්වාසේ හරි කිව්වේ ඔක දිගයි කිව්වේ කෙටි කිව්වේ. එතකොට ඒ සියලු කයම මන ආයතනෙන් නේද හදලා තියෙන්නේ?
අපේ දැනුමකින් ගත්ත දෙයක් ඒක. ඒක එක්ස්පීරියන්ස් එකක් නෑ.
අපේ මන ආයතන ගැන අපි කතා කරලා තියෙනානේ. මන ආයතනෙ වැඩ කරන්නේ කොහමද? එරසුරක් ඕන. දැන් කාය ආයතනෙන් දෙන දැනීම ගැන කල්පනා කරන්න යනකොට අතීත අත්දැකීමත් ඔතෙන්ට ගන්නවා. දැන් කාය ආයතනෙන් දුන්න ඒ මුත කියන සංඥාවයි අපේ පෙර ඇසුරයි එකතු කරලා අන්න මන ආයතනෙන් දැන් හදනවා නේද? ධම්ම. ඒකට මන ධම්ම මනෝ විඥාන. ධම්ම තියෙන්නේ කොහෙද? බාහිරේද තමන් තුළද? මනසෙම නිර්මාණයක් නේද ධම්ම කියන්නේ? මනෝමය දෙයක්. මනසෙන් අදපුදේ මනසෙන් දැනගත්තා. ඒකට පුළුවන් දැන හයේ විල්ල හැපෙන්න. දැන් අපි බාහිර රූපයක් සකස් කරලා නේද අවිද්‍යාව මත. ආයතන මුලාව මත. වතුරේ බල්ලෙක් හැදුවා නේද? හිතේ හදපු එක ගිහින් එළියෙන් තියෙනවා. ඒකට නේද ওই දිගයි කොටයි කියලායි සබ්බකායයි කියලා දාගෙන දැන් මෙච්චර වෙලා අඳුරගත්තේ. අනේ දැන් අපි ආයතන පෙත්තෙන් සමුදය හොයාගත්තා. විද්‍යාව මත ආයතන මුලාව මතයි ওই රුස්මකය පනෝලා තියෙන්නේ.
දැනීමෙන් එහා ඒ වෙච්ච සිද්ධියේ පැනවීමක්.
ඔව්. දැන් ඔන්න නුවණින් ඔන්න සම්පජානේ යොදනවා නේද? අපි දහමින් ඉගෙනගත්තු දේ ඔතෙන්ට යොදනවා. සම්පජානේ. සතිය විතරන්නේ නේ. දැන් සති සම්පජානේ යොදනකොට හුස්ම දැනගත්තට පස්සේනේ දැන් ඕක කල්පනා කරන්නේ නේද? දැන් ওই ඥානය එන්නේ මේ මොහොතේද අනාගතේද? අනාගතේ නේද? හික්මන්නේ ඕක බැලීම තුල හික්මන්නේ අනාගතේ අස්ස සිස්සා නීති සික්කතිය විදිහට බැලුවොත් හික්මෙනවා. කොහමද හික්මන්නේ? මේක අවිද්‍යාවෙන් පනවගත්තු කයක්. ඒ සබ්බකාය කියලා දැනගත්ත එක අවිද්‍යාවෙන් පනවගත්තු දෙයක්. ආයතන මුලාවෙන් පනවගත්තු දෙයක්. දැන් පිටින්නේ මුලා වුණ සිහියත් නැත්නම් මුලා නොවුණු සිහියත්. මුලා නොවුණු අසම්මුත්. ඊළඟට සම්පජාති. හැබැයි ඕක එන්නේ අර ඒ ආයතන ගැන නුවණක් තියෙන කෙනාට විතරයි. සම්මාදිට්ඨිය තියෙන කෙනාට විතරයි. මම බලන්න පුළුවන්. නැත්නම් ඉතින් හුස්ම ඇති වුණා නැති වුණා කිය කියා තමයි බලන් ඉන්නේ. නිරහය හැපෙන හුස්ම. සම්පේනවා හිතෙන් හදපු එක මෝඩකමට එළියෙන් තියලා. අර බල්ලගේ මානසිකත්වෙට. අවිද්‍යාව තියෙනකන් ඒ හුස්ම තියෙනවා. අවිද්‍යාව නැත්නම් බාහිර හුස්ම උපදින්නේ නැහැ. වතුරේ බල්ලා උපදින්නේ අවිද්‍යාව තියෙනකන්. අවිද්‍යාව නැත්නම් එහෙම උපදින්නේ නැහැ. ඇතිලා නැතිනා නෙමෙයි. මේ ඇතිකල්හි නෑවි. මේව නැත්නම් මෙහෙම වෙන්න බෑ කියන ධර්මතාවය. උපදින්න බෑ. අපි හුස්ම විතරන්නේ මේ හුස්මේ සමුදයක් දකිනවා. සමුදේ දකිනකොට පටිච්ච සමුප්පන්න බව දකිනවා. සමුදේ තියෙනවා නම් තියෙනවා. සමුදේ නැත්නම් ඔහොම වෙන්න බෑ. අනේ දැන් සබ්බකායේ සමුදේ දකිනවා නේද? එතකොට හික්මෙනවා. සිස්සාමීති හික්මනේ. සික්කති. හුස්ම ගන්නෙමින් හික්මෙනවා. පස්ස සිස්සාමීති සික්කති. හුස්ම හෙළමින් හික්මෙනවා. හික්මන්නේ කොහමද? අපි සමුදේ වය පෙන්නනවා දැන්. ආයතන මුලාව තියෙනවා නහ හට ගන්නවා. ආයතන මුලාව නැත්තම් හටගන්නේ නැහැ කියන ධර්මතාවය සමුදේ වය. සමුදේ ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති. වය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති. නැ සතිපට්ඨාන භාවනාව වෙනවා දැන්. මොකේද? ආනාපාන සති. දැන් මොකද වෙන්නේ? ස්මදිහා බලාගෙන ඉන්න ගමන්ම දැන් ඔය හැදුවේ අවිද්‍යාවෙන් හැදුවේ අවිද්‍යාපච්චා සංකාරණ උස්මක් කියන සංස්කරණයක් කරලා එළියෙන් තිබ්බනේ. ඒක කයක් නේද සංස්කරණය කළේ? උස්ම කියන්නේ කයට උදාහරණයක්. ආස්වාසකය ප්‍රාස්වාසකය කාය සංඛාර කියන්නේ මොනවාද? ආස්වාස ප්‍රස්වාස නේද? දැන් පේනවා නේද මේ කාය සංඛාරය විද්‍යාවෙන් කරපු සංස්කාරයක් කියලා. ඒක දකින්න දකින්න මොකද වෙන්නේ? විද්‍යාවෙන් පණවන එක පණවන්නේ නැති වෙනව නේද? දැන් අපිට හුස්ම දිහා බලාගෙන හික්මෙන්න පුළුවන් කලින් මොහොතකට පනවපු ටික පනවන්නේ නැතු. පණවන්න නැති වෙනකොට මොකද වෙන්නේ? සංසිඳනවා නේද? දැන් සංසිඳෙන්නේ හැබැයි ප්‍රඥාව තුල. ඉස්සෙල්ලා සංසිඳුනේ සමාධිය තුල. තේරෙනවද නැත්නම්? දැන් ඇරගෙන හුස්ම දිහා බලා ඉන්න බැයිද? ආශ්වාස කරමින් හුස්ම සංසිඳිලා ඉන්න. ආශ්වාස කරමින් හුස්ම සංසිඳිලා. ඒ කියන්නේ හුස්ම කියන්නේ දැන් කාය සංකාර සංසිඳවලා හුස්ම දිහා බලා ඉන්න. කාය සංකාර සංසිඳවලා ආශ්වාස දිහා බලා ඉන්න. පස්සම්බහං කාය සංකාරං අප්පසිස්සාමි इति සික්කති. පස්සම්බහං කාය සංකාරං පස්සසිස්සාමි इति සික්කති. ආශ්වාස කරමින් හික්මෙන්න පුළුවන්, ආශ්වාස කරමින් හික්මෙන්න පුළුවන්. කොහමද? අවිද්‍යාවෙන් හදපු හුස්ම හදන්නේ නැතුව. ඒතර කාය සංකාර සංසිඳනවා නේද එතකොට? මෙච්චර කල් හදපු කාය සංකාර ටික අවිද්‍යාවෙන් කරපු සංස්කාර ටික. දැන් දැනීම දිහා බලා ඉන්න පුළුවන්. කාය ආයතනෙන් දැනෙනවා. ඇයි ඔකට හුස්ම කියලා පනෝල එළියෙන් තිබ්බේ? දෙයක් කරලා හයක් සකස් කරලා එළියෙන් තිබ්බේ ඇයි? අවිද්‍යාව මත නේද? දැනීමක් විතරනේ තියෙන්නේ. දකින්න පුළුවන්ද මේ ධර්මතාවය?
ගැඹුරුයි පැහැදිලි.
දැන් තියෙන්නේ ඇති වෙන නැති වෙන හුස්මක්ද? අවිද්‍යාව තියෙනකොට තියෙන, අවිද්‍යාව නැත්නම් උපදින්නේ නැති. කාය සංකාර සංසිඳිලා ආස්වාසේ දිහා බලා ඉන්න හික්මෙනවා. හික්මෙනවා කියන්නේ කාය සංකාර හදන්නේ නැහැ, අවිද්‍යාවෙන් හදපු ටික හදන්නේ නැහැ. ඒක හික්මීමක් නේ නේද? ඒ හික්මීම දැන් මෙහෙම බැලීම තුළ අනාගතේ සිද්ධ වෙන දෙයක්. ඇයි මේක කරන්නේ? යාවදේව ඥානමත්තාය. අනාගතේ ඥානයක් පිණිස මේක කරන්නේ. පටිච්චති මත්තාය. සිහිය පිහිටලා හිතීම පිණිස. අනිච්චිතෝච විහෙරති. දැන් ඔන්න ඉස්සෙල්ලා නිශ්චිතව විහෙරති. හුස්ම ඇසුරු කරගෙන හිටිය දැන් ඇසුරු කරන්නේ නැතුව ඉන්නවා. අනිශ්චිතෝච විහෙරති. දැන් මොකද වෙන්නේ? නැචකින්ච ලෝකේ උපාදීති. මේ රූප කියන ලෝකේ ඇසුරු කරන්න කිසිවක්ම ඉතුරු වෙන්නේ නැහැ. නැචකින්ච ලෝකේ උපාදීති. ඒ සඳහා නේද කායනුපස්සනාව දීලා තියෙන්නේ? කායනුපස්සනා සතිපට්ඨානයි. දැන් අවබෝධයක් වෙනව නේද? හුස්මත් සංකතයි පටිච්ච සමුප්පන්නයි. අවිද්‍යා ප්‍රත්‍යයෙන් කරපු සංස්කාරයක්. ආයතන මුලාවෙන් කරපු සංස්කාරයක්. දැන් හුස්මත් දකින්නේ තමන් තුළින්, හුස්ම සමුදයක් දකින්නේ තමන් තුළින්, හුස්ම නිරෝධයක් තමන් තුළින් වඩන්නේ නිරෝධ කරන මාර්ගය නේද? දුක්ඛේ ඥානං සමුදය ඥානං නිරෝධේ ඥානං මග්ගේ ඥානං අයං උච්චති සම්මාදිට්ඨි. එන්න මේකට කියනවා සම්මාදිට්ඨිය කියලා. දැන් තේරෙනවද අන්‍ය ශාසනවල ආනාපාන සතියේ මේ ආනාපාන සතියේ ලොකු වෙනසක් තියෙනවා කියලා?
දැන් ඔතන තියෙන්නේ එතකොට එහෙමනම් අහන ප්‍රශ්නය මෝඩ ඇති විඳීමක් ඇත විඳින්නේ නැත කියන තැනකද ඔතනින් එන්නේ? එතකොට විඳීමක් වගේ වේදනාවක් තියෙනවා. නමුත් ඒහා සම්බන්ධ වුණු කිසිම දෙයක් නැති බවක් වගේ දෙයක් ඔතනින් කියවෙන්නේ. ඒකෝන්සර්ට්නයි.
කියවෙන්නේ නම් ඒක නෙමෙයි. එතනින් පටන් අරන් ඊළඟට වේදනාවක් නුත් නිදීමක් තියෙනවා. වේදනාවත් අවිද්‍යාපච්චය. පස්සපච්චයනේ වේදනාව. රූප වේදනා සංඥා සංකාර විඥාන පහම අවිද්‍යාවෙන් අවිද්‍යාවෙන්
දැනීමක් තියෙනවා. ඉන් එහා එකක් නැහැ කිව්වොත් හරිනේ
සර්. ඔව් ඔන්න දැන් පොඩි අදහසක් තියෙ මුතේ මත මත්තන් කියන්නේ මොන වගේ ස්වභාවයක්ද කියලා. දැනීම කියන එකේ රූපයක්වත් නැහැ, වේදනාවක්වත් නැහැ, සංඥාවක්වත් නැහැ, සංකාරයක්වත් නැහැ, විඥානයක්වත් නැහැ. ඉතුරු ටික ඔක්කොම අපි අවිද්‍යාවෙන් පනවපුවා නේද? එකතු කරපුවා නේද? ඔක ගැන කල්පනා කරන්න ගිහින් මන ආයතනෙන් දාපු ඒවා නේද? ඒත් අපි මන ආයතනෙන් දාපු ටික අඳුරගත්තොත් පේනවා මන ආයතනෙන් දාන ඒවා එකක්වත් කාය ආයතනෙන් දෙන එකට අයිති නැහැ. අවිද්‍යාව පත්‍ය සංඛාරමයි. ඒකයි අපි ඔය දැන් ප්‍රේම ප්‍රමත්තං, දිත්තේ දිත්තමත්තං, සුතේ සුතමත්තං කියන ඒවා හරි ගැඹුරුයි. අපි මේ සාමාන්‍යයෙන් හිතන මත්තම් නෙමෙයි. එහෙම වුණත් පංච උපාදානස්කන්ධ හදන්න බෑනේ. අපි දැනට ඔය හිතන් ඉන්න එකේ පංච උපාදානස්කන්ධ හදලා ඉවරයි. මේ මුතේ මුතමත්තන් වුණා නම් හුස්මක් හදන්න බෑනේ. කාය සංකාරයක් කරන්න බෑ. කාය සංකාර සංසිඳුණා නම් හැබැයි අපි හිතන් ඉන්නේ මේ හුස්ම නොදැනි ගිහාම කාය සංකාර සංසිඳුණා කියලා. ඒක සමතයක් මිසක් ඒකෙන් අසඤ්ඤතලයට යනවා මිසක් පටිච්ච සමුප්පාදේ දකින්නෙත් නෑ, චතුරාර්ය සත්‍ය දකින්නෙත් නෑ. එකයි ඒක අන්නේ ශාසනව දානාපාන සතිය වෙන්නේ. හුස්ම දිහා බලන් ඉඳලා නැදෙනිය. දැන් මේක හුස්ම දැනෙනකොටම කාය සංකාර හදන්නේතු කාය සංකාර සංසිද්ධිලා හුස්ම දිහා බලන් ඉන්න පුළුවන්. අස්සසිස්සාමීති සික්කති පස්සසිස්සාමීති සික්කති. හැබැයි ශික්ෂණය එන්නේ අනාගතේ. මේක ප්‍රඥාව යෙදුනොත් එන ශික්ෂණයක්. හික්මීම එක තමයි මේ ශාසනයේ හික්මීම වෙන්නේ.
එහෙම කියනකොට හිතුවනේ සර් රූපයක් හදන්න බෑ උපාදාන නොවි කියලා. අපි රූපයක් හැදුවා නම් ඒක උපාදානයකුත් එක්කම තමයි රූපයක් හැදෙන්නේ කියලා.
ආ ඔක නේද අනන්ත සමුදුරන්ට කිව්වේ. උපාදායස්මීති හෝති නො අනුපාදාය කිංච උපාදාය රූපං උපාදායස්මීති හෝති නො අනුපාදාය. රූපය ඇසුරු කළත්මයි මම වෙනි කියන එක. එන්නේ අසුරු නොකරගෙන නෙවෙයි. ඔක තේරුම් ගත්තොත් නේද සෝවන්නේ.
සෝතෙන් පොඩ්ඩක් ගලපන්න පුළුවන් නම් විභාගු සූත්‍රයේ ඇහැ පාවිච්චි කරනවා නිමිති සකස් කරන්නේ නැතුව කියන අදහසට.
ඔව් නිවාප සූත්‍රය අර හතරවෙනි මවරංචුව තනකොළ කනවා වැද්දට අහු වෙන්නේ නැහැ. මුල මවරංචු තුනම තනකොළ කෑවට වැද්ද මරාගෙන කනවා. හතරවෙනි මවරංචුව තමයි ඔය ප්‍රඥාව නැත්නම් සම්මා දිට්ඨිය තියෙන. ඒක තනකොළත් කනවා වැද්දට අහු වෙන්නේ නැහැ. වැද්ද කවුද? මාරයා. මාරයා කියන්නේ කවුද? ලෝකේ පංච උපාදානස්කන්ධ දුක. ඒකට මේ ආයතන පරිහරණය කරන්න පුළුවන් ලෝකෙට අහු නොවි. කියන්නේ පංච උපාදානස්කන්ධ සකස් කරන්නේ නැතුව. කොහොමද සකස් නොවෙන්නේ? මේ ආයතන පිරිසිඳ දකින නුවණ සතියත් එක්ක යෙදෙන්න ඕන. සති සම්පජානකාරී හොති වෙන්න ඕන. සිහිය විතරක් මදි. සම්පජානය එන්න ඕන. ඒ කියන්නේ සම්මා දිට්ඨිය දහමක් අහලා තේරුම් ගත්ත කෙනාටයි මේක කරන්න පුළුවන්. ලෝකෝත්තර දර්ශනයේ තියෙන කෙනාටයි ලෝකෝත්තර මාර්ගයේ තියෙන්නේ. අනිත් අය වඩන්නේ ලෝකෙට අයිති මාර්ගේ. එනිවාප සූත්‍රයේ ආයතන පරිහරණය කරනවා ලෝකෙට අහුවෙන්නේ නැහැ. දුකට අහුවෙන්නේ නැහැ. මායයට අහුවෙන්නේ නැහැ. වැද්දට අහුවෙන්නේ නැහැ. ආයතන පරිහරණය කරනවා කියන්නේ දිට්ඨ සුත මත විඤ්ඤාත විතරයි. ආයි ලෝකයක් සකස් කරන්නේ නැහැ. ලෝකයක් සකස් කරන්නේ නැහැ කියන්නේ රූප වේදනා සංඥා සංකාර විඤ්ඤාණ සකස් කරන්නේ නැහැ. සංස්කාර ලෝකය අතාරිනවා. අවිද්‍යාවෙන් කරන සංස්කාර තවදුරටත් සකස් වෙන්නේ නැහැ.
එතකොට පොඩි ගැටලුවක් ආවා මට. එතකොට අපේ දැන් ওই චිත්ත සුත මුත විඤ්ඤාත වලට ආයතන පරිහරණය කරනවා අපි ලෝකෙ හදන්නේ නැතුව කියලා කිව්වනේ සර්. එතකොට අර චිත්ත සුත මුත ආයතන වලින් නිපද වීමක්ද කියන එක.
ආයතන තේරුම් ගන්න අපි මේක කියන්න ඕන හින්දා වචනය දාගත්තට අවිද්‍යාවෙන් පනවපු ආයතන වලට අහු වෙලා නෙවෙයි මේ කියන්නේ. හරි. ඒ අවිද්‍යාවෙන් හිතන ආයතන නෙමෙයි අතන ආයතන කියන්නේ. සලායතනට අහු වෙලා නැහැ. අජත්ත බහිද්ද පැනවිලා නැහැ. දැන් දිට්ඨ කියන එකේ සිහිනවන නැතිකමටනේ ඇහැයි රූපේයි පනවන්නේ. අවිද්‍යාව මතනේ. නැහැ රූපේ පණවන් නැතුව පිට්ට. ඒක කියාගන්න බෑනේ දැන්. අපේ සාමාන්‍ය භාෂාවෙන් කියන්න ගියාම ඉතින් ඇහෙන් දකිනවා. ඇහැට අහු වෙන්නෙත් නැහැ රූපෙට අහු වෙන්නෙත් නැහැ කියලා නිකන්. ආයතන පරිහරණය කරනවා ලෝකෙට අහු වෙන්නේ නැහැ කියනකොට ලෝකේ කියන්නේ අජත්ත බහිද්ද. කියන්නේ අපේ මේ මේ මට්ටමේ සලායතන ඒවට අහු වෙන්නේ නැහැ. සලායතන ලෝකෙට අහු වෙන්නේ නැහැ. ඔකන ඉතින් මේ මේ තර්කෙන් අල්ලන්න අමාරු තැන. මොකද මේ වචන නැතුව මේක කියන්නත් බෑ, කියන්න නැතුව තේරුම් ගන්නත් බෑ. වචන කියනකොට දාගන්නවා ලෝකෙටයි තේරුම්.
ඉස්තර කරගන්න බෑ සර් එතන. ඒ කියන්නේ ඒක ලෝකෙ වචන වලින් තමයි ඉස්තර කරන්න වෙන්නේ නේද
සර්? ඔව්. එතකොට මේ වචන කියද්දී අදහස විතරක් ගන්න ඕන. මේ ආයතන වලට අහු වුණා නෙමෙයි කියන එක. ඒකයි ලෝකෙට අහු වෙන්නේ නැහැ කියන තැනින් ගන්න ඕන. එකයි මෙන් කර තර්කෙන් අහු නොවන අතක්කාවචර ටිකක් තියෙනවා අතන. හැබැයි හිතා ගන්න පුළුවන් මං හිතන්නේ. දැකීම කියන එකට ඇහැයිතිත් නැහැ, රූපයිතිත් නැහැ, අජත්තයිතිත් නැහැ, බහිද්දයිතිත් නැහැ. හැබැයි ඔක දැන් කියා ගන්න ඕන හින්දා අපිට දැකීම කියන වචනේ දාන්න වෙනවා. හැබැයි ඒක ලෝකෙට අයිති දැකීම නෙවෙයි. ලෝකෙට අහු නොවි දකින්න පුළුවන්. ඒ දකින්නවා කියනකොට හිතන්න එපා වතුරේ ඉන්න බල්ලව දකින්නවා කියලා. අනේ දැකීම තියෙනවා. අහන්න පුළුවන් ශබ්දත් නැතුව රූපත් මේ කනත් නැතුව. ඒ කියන්නේ අජත්ත බහිද්ද නැතුව අහන්න පුළුවන්. මොකද තේරුම් ගන්න අමාරුයි. මොකද අපි තේරුම් ගන්න හදනේ ලෝකෙට අයිති පැත්තෙන්. කන නැතුව කොහොමද අහන්නේ? ශබ්ද නැතුව කොහොමද අහන්නේ? කියලා ඉතින් ප්‍රශ්න එනවා. ඒනට එහෙම අහන්න පුළුවන්. ඇයි කනත් අවිද්‍යාවෙන් පනවන එකක්, සද්දෙත් අවිද්‍යාවෙන් පනවන එකක්. ත්‍රි කනේ ශබ්දේ පටිච්ච සමුප්පන්න බව දැක්කොත්, සංකතයි පටිච්ච සමුප්පන්නයි අවිද්‍යාව ප්‍රත්‍යයෙන් කියන එක දැක්කොත් තමයි එතනින් එහාට ටික නිකන් හිතා ගන්න පුළුවන්. අනුපාණ ඥානෙ. ඒක සම්මා දිට්ඨිය තුල ඒ Nirodhe ඥානය තුල පේන එකක් ඒක. Nirodhe ඥානය කියන්නේ ඇති වුණා නැති වුණා නෙවෙයි. උපදින්න හේතු නැහැ. දැල්ල උපදින්න හේතු ටික නැත්තම් හටගෙන නැති වෙන දැල්ලක් ගැන කතා කරන්න පුළුවන්ද? ක්ෂණයකට හරි හටගන්න හේතු යෙදෙන්නේ නැතයි. තෙළු ඉතිරෙ යෙන්නේ නැතයි. තෙළුත් නැත්තම් තිරෙත් නැත්තම් කොහොමද අපි දැල්ලක් ගැන ආලෝකයක් ගැන කතා කරන්නේ?
ඒකට අපි මෙහෙම කිව්වොත් අපි පෙනීමක් වෙනකොට අපි අනිත් දෙක එකට සම්බන්ධ කරගන්න. ඒ කියන්නේ අවිද්‍යාවෙන් තමයි අර දෙක සම්බන්ධක. පෙනීම වෙනකොට ඇහැයි රූපයයි අපි දාගන්න දෙයක්.
ඇහැයි රූපයයි අවිද්‍යාව. ඇහැයි රූපයයි අවිද්‍යාවෙන් කියන එක දකින්නවා. අවිද්‍යා ප්‍රත්‍යයෙන්. අජ්ජත්තායතනත් අවිද්‍යා ප්‍රත්‍යයෙන්, බහිද්ධායතනත් අවිද්‍යා ප්‍රත්‍යයෙන්.
අපි හිතනවා ඒක ඇහෙනුයි රූපෙනුයි තමයි අපිට පෙනීම එන්නේ කියලා.
ඒ ලෝකයි.
ඔව්.
එතනින් පටන් ගන්න රෙනවා. ඊළඟට හොයන්න වෙනවා ඇහ කියන්නේ මොකද්ද? රූපය කියන්නේ මොකද්ද? එතකොට පේන ඇහ සංකතයි පැටිච්ච සම්පන්නයි අවිද්‍යා ප්‍රත්‍යයෙන්. රූපය සංකතයි පැටිච්ච සම්පන්නයි අවිද්‍යා ප්‍රත්‍යයෙන්. එතකොට ඒවයින් මිදෙනවා. ඒවයි ඉක්මවා යනවා. අපිට මුකුත් නැහැ කියලා ගත්තොත් විදර්ශනය කරන්නත් බෑ. දෘෂ්ටියක නවතිනවා. මුකුත් නැහැ නෙමෙයි, හරි තියෙනවා. තියෙන්නේ කොහමද? තියෙනවා නම් සමුදේ හොයාගන්න. තියෙනවා නම් සමුදේ හොයාගන්න. ඒකයි කියන්නේ ඉති රූපං ඉති රූපස්ස සමුදේ. ඒකට කියනවා අනිච්ච සංඥාව වඩනවා කියලා.
ඔය තියෙනවා කියන එක හොඳයි, නැහැ කියන එක වැඩි නේද?
ඔව්. නැහැ කිව්වොත් දෘෂ්ටිගත වෙනවා ඔච්චරයි. විදර්ශනා කරන්න දෙයක් නැහැ නේ එතකොට. එතකොට යන්නේ අසඤ්ඤතලෙ. කිසිවක් නැහැ. මොකුත් නැහැ. ශූන්‍යත. හම් පටිච්ච සමුප්පාදෙට එතනට කතා නැහැ. මොහතක තියෙනවා මොහතක නැහැ කතා නැහැ. ඇතනැත දෙකට අහුනොවී තථාගතෝ මජ්ජේන ධම්මං දේශේති. මෙදින් ධර්මය දේශනා කරනකොට ඉමස්මින් සති ඉදං හෝති, ඉමස්මින් අසති ඉදං අහෝති. පටිච්ච සමුප්පාදං. එතකොට ඔය දැනගත්තු දේ යොදාගෙන අපිට කායනුපස්සනාව වඩන්න ඕන. මොකද මේක ප්‍රත්‍යක්ෂ කරගන්න මේ අහලා දැනගත්තු දේ ප්‍රත්‍යක්ෂ කරගන්න වෙනවා නේද? දැන් භාවිතා බහුලී කතා කායනුපස්සනාව. සමුදේ ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති, වය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති. ඔකේද? කය. කය කියන්නේ රූපේ. ඒ සමුදේවය බාහිරෙන්ද කළ හරියන්නේ නැහැ. තමන් තුලින් හදපු ලෝකයක් නෙමෙයි. ලෝකයයි ලෝක සමුදේයයි නිරෝධයයි මාර්ගයයි තමන් තුලම නේ තියෙන්නේ. කියන පැත්තෙන් දකින්න ඕන. ඒ දැක්ම තුළ කලකිරෙයි මෙච්චර කල් රූපේ කියලා ගත්තු ඒවා, මෙච්චර කල් සතර මහා ධාතු කියලා ගත්තු ඒවා. මම ඔබට කමට වතුරේ හදපු බල්ලෝ වගේනේ. අන්න නිබ්බිදා වෙනවා. මේ පිරිසිඳ දකිනකොට කලකිරෙනවා. මෙච්චර කල් මෝඩ කමට අර බල්ලෙක්ගේ මානසිකත්වයට නේ අපි වැඩ කරලා තියෙන්නේ. කලකිරිලා කලකිරිලා අතාරිනකට කලකිරිලා අතාරිද අනේ මේ කලකිරීමයි අතහැරීමයි එකට වෙන්නේ. ඇත්ත දැකීම තුළ. නිබ්බිදා කියන එක. පැහැදිලි ඇති නේද?
තාම වටිනවා. මෙතනට මට මේ පොඩි ප්‍රශ්නයකුත් නෙමෙයි, මෙතන කියනවා මේ මනසේ මායාවේ කියනවා මේ පටිච්ච සමුප්පන්න කියන්නේ ඒකිතියට කැඩෙන බිඳෙන ගතිය පටිච්ච සමුප්පාද කියන්නේ මේක වචන දෙකක් හැටියට මේ භාග්‍යවතුන් වහන්සේ කුමක් තමානේ පටිච්ච සමුප්පාදය ජාති ප්‍රත්‍යයෙහි ජරා මරණය රේ විදියට ස්ථිතිතාවේ නියාමතාවේ ඉදපච්චේතාවේ ඒ වගේ එතකොට පටිච්ච සමුප්පන්න කියන තැන කියන්නේ මහණෙනි ජරා මරණ අනිත්‍යෝව පිසකස් කරන ලද්දකි හේතු ප්‍රත්‍යයෙන් පන්න ඒ කියන්නේ ඒකේ තියෙන කැඩෙන බිඳෙන නැති වෙන අනිත්‍ය ප්‍රකාශ කරන එකට පටිච්ච සමුප්පන්න පන්න කියනවා පටිච්ච සමුප්පාද කියන්නේ සතතා විතතා කියන මම හිතන්නේ දෙකම එක
වෙනවා නෑ ප්‍රති සතතා විතතා ඒවා ඒ පටිච්ච සමුප්පන්න ස්වභාවයේ ලක්ෂණ මේක මෙහෙමමයි කාටවත් මේක මෙහෙම නෙවෙයි කියන්න බෑ ඊට වඩා වෙනස් විදිහක් තියනවා කියන්නත් බෑ සතතා විතතා අඤ්‍යතා ඒ වචන හතර ඉදපච්චේත එතකොට මේක මෙහෙමමයි. මේක අංශේ වෙන විදිහකට වෙන්නේ නැහැ. ඈ? ඒක නියමයක්. මොකද්ද මේ නියමය?
ඒක පටිච්ච සමුප්පාදය
නේ. නෑ. ඔය පටිච්ච සමුප්පන්න ගතිය කියන්නේ පත්‍යය කියන එකයි නිරෝධා කියන ලක්ෂණ දෙක. මේ ඇතිකල්හි මේවේ මේ නැත්තම් මෙහෙම වෙන්න බෑ කියන එක ඔක නියමයක්. ඔක කාටවත් නැහැ කියන්න බෑ. වෙන විදිහකට වෙනවා කියන්නත් බැහැ. හරි? එතතනේ ධර්මතාවය දකින්න ඕන. ඒ ජාතිය කියන එකවත් ජරා මරණයවත් නැත්නම් භව කියන එකවත් නෙමෙයි. ඒ දෙකක් අතර තියෙන සම්බන්ධතාවය. ජාතිය ඇතිකල්හි ජරා මරණය. ජාතිය නැත්නම් ජරා මරණයක් වෙන්න බෑ කියන නුවණ. ඒක තමයි ප්‍රතිච්ඡ සම්පන්න සම්බන්ධය කියන්නේ.
දැන් මේක කියන්නේ එහෙම නෙමෙයිනේ.
ඒක ආයේ හිමීට කියවලා බලන්න. පටිච්ච සමුප්පාද ධර්ම ටික තමයි ජාතියයි ජරා මරණයයි. ඒ දෙක අතර තියෙන පටිච්ච සමුප්පන්න සම්බන්ධය තමයි මේ ඇතිකල්ලි මේ වේ මේ නැත්තම් මෙහෙම වෙන්න බෑ කියන එක. ඔන්න ඒ ධර්මතාවය. ඒ කියන්නේ ජාතියවත් ජරා මරණයවත් නෙමෙයි. ඒ දෙක අතර තියෙනවනේ සම්බන්ධයක්. මේ ඇතිකල්ලි මේ වේ. මේ නැත්තම් මෙහෙම වෙන්න බෑ. අන්න ඒ ධර්මතාවය තතතා විතතා අනඤ්‍යතත ආදපච්චේත ඒක එහෙමම ඒක කාටවත් නැහැ කියන්න බෑ ඒ දෙක අතර තියෙන පටිච්ච සමුප්පන්න සම්බන්ධය මේ පටිච්ච සමුප්පන්න සම්බන්ධය කියන්නේ පත්‍යා කියන එකයි නිරෝධා කියන එකයි පත්‍යා කියන එකයි නිරෝධා කියන එකයි කාටවත් වෙනස් කරන්න බෑ
එතකොට පටිච්ච සම්පන්න ධර්ම කියනකොට ඒක වෙන කතන්දරයක්
නේද? ඒක වෙන කතන්දරයක්. ඒක ඵලයි. ඵලයි හේතුයි. අතර අපි දකින්න ඕන පටිච්ච සමුප්පාදේ දකින්නවා කියන්නේ ඔන්න ඒ පත්‍යා නිරෝධා කියන ඒ සම්බන්ධතාවයි. මේ ඇතිකල්හි මේවි. මේ නැත්තම් මෙහෙම වෙන්න බෑ. ඒ සඳහායි අපි ඕනම එකක සමුදය හොයාගන්නේ. අපිට ඵලයනේ විද්‍යමාන වෙන්නේ අපේ නුවණින් සමුදය හොයා ගන්න ඕන. එතකොට ඵලයයි සමුදයයි දකිනකොට මොකද වෙන්නේ? ඒ දෙක අතර අන පටිච්ච සමුප්පාදේ ධර්මය දන්න කෙනාට පේනවා මේ ඇතිකල්ලි විතරනේ මේක. එහෙම නැත්නම් ඔහොම දෙයක් උපදිලාවක් නැහැ නේ උපදින්නේ නැහැ. උපදින්නේ නැහැ කියන්නේ Nirodhi. ඒ Nirodhe සාක්ෂාත් කරන්න තමයි මේ මාර්ගය තියෙන්නේ. එතෙ මේ විදර්ශනය කියන්නේ නිකම්ම මේ ලෝකේ තියෙන දේක් දිහා බලා ඉඳීම නෙමෙයි. එතන පටිච්ච සමුප්පන්න බව දකින්න ඕන. එතකොට මේ සමුදය හැමතිස්සෙම හොයාගන්න වෙනවා. එතකොට පටිච්ච සමුප්පන්න බව කියන්නේ සමුදය තියෙනවා නම් ඕක තියෙනවා. සමුදය නැත්තම් උපදින්නේ නැහැ. එතකොට තමයි ඔන්න නූපදින ගතිය. රහත් වෙනවා කියන්නේ ඉපදීම සම්පූර්ණයෙන් නවත්තනවා. ඒ කියන්නේ අවිද්‍යාව සම්පූර්ණයෙන් දුරු වෙනවා. අවිද්‍යාව තියෙන කන්නේ උපද්දන්. අවිද්‍යාව ඉවරට මේවර වුණොත් උපදින්නේ නැහැ. මොනවද උපද්දන්නේ? ඒ ලෝකය. ලෝකය කියන්නේ මොකද්ද? රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන. එතකොට තේරෙයි රහතන් වහන්සේ ශුන්‍යතා විහරණයෙන් ඉන්නවා කියන්නේ. අවිද්‍යාවෙන් උපදින එකක්වත් උපදින්නේ නැහැ. කීනා ජාති ජාතිය ශේකල. ඒ ටික බොහොම පරිස්සමින් ආය ආය කියවන්න ඕන. නැත්තම් අපි අර ඔළුවේ තියාගෙන ඉන්න එකට මේක අර්ථය වැටෙනවා මිසක් මේ කියන දේ පේන්නේ නැහැ. තකන හරියි ගැඹුරු තැනක් ඒ ටික ආයේ මේට කීපතරයක් කියවන්නකො එතකොට පේයි මොකද්ද මේ කියන්නේ කියලා. හොඳයි එහෙනම් අපිට අවසන් කරන්න පුළුවන් නේද?
බොහොම ධර්ම ගොඩක් ඉගෙන ගන්නවා. අනේ බොහොම සින්.
මේ සාකච්ඡාවත් ඉතින් කීප සැරයක් අහන්නකෝ අයියා. එතකොට සාතර පැහැදිලි වෙයි. තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි.
Thank you.